නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි අද අමාවක පොය දවසක් එතකොට අලුත් හඳක් පායපු දවසක් තමයි අද තියෙන්නේ ඉතින් අද අපි වැඩසටහන කරම්දෝ නොකරම්දෝ කිය කිය ඉඳලා ඉඳලා කොහොම හරි පෝය කිරීම පොඩ්ඩක් හවස් වරුවට වැඩිච්ච නිසා අපිට මේක අද පවත්වන්න පුළුවන් වුණා. ඉතින් මේ අද රැස්වෙච්ච පිරිසට ධර්ම දේශනාව සඳහා මට හිතුණා බුදුරජාණන් වහන්සේ කුස්සියම්මා කෙනෙක්ට බණින පොඩි සූත්‍ර දේශනාවක් ඉදිරියෙන් තියන්. ඉතින් එහෙම කිව්ව ගමන් ඉන්න පිරිසෙන් වැඩි හරියක් තරහ වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම කියන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් ඉතින් සූත්‍ර දේශනාව දිහාට ගිහම බලමු. ඉතින් එහෙම තරහ කරගන්නත් හොඳ නැහැ. මොකද දැන් කෙනෙක් ගැන හොයලා බලලා යම් කිසි වැඩ කටයුත්තක් කරන්න ඒ අවස්ථාව ලැබෙන්නේ වලලු දාපු අතකින් තමයි. විශේෂයෙන් ඉතින් ඔය පැවිද්ද වගේ අනේන මන් නැති කට්ටිය ගැන හොයලා බලන් ඉන්න ඉතින් ඒගොල්ලෝ තමයි. ඉතින් ඒ වගේ වෙලාවට ඉතින් පොඩ්ඩක් පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න මගේ පැත්තෙන් මම කල්පනා කරන්න ඕනේ. ඉතින් කොහොම නමුත් අපි ඒ වගේ කතාවක් ගැන තමයි අද පොඩ්ඩක් කතා කරන්න යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අමුතු විදිහේ බැනුමක් බණිනවා කාන්තාවක් ඉලක්ක කළා. නමුත් එතන අපි විස්තරේ කිව්වහම තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් අර විදිහට මේ ශාසනයට උදව් උපකාර කරන්නේ ඒ විදිහේ කටයුතු කරන්නේ හොයලා බලලා කටයුතු කරන්නේ වැඩි හරියක් කාන්තා පාර්ශවයේ තමයි. ඒ වගේම අනිත් පැත්තෙන් යම් කිසි විදිහක ආපදාවක් අනතුරකුත් ඒකෙන්ම ගැලපිලා එන්න පුළුවන්. ඉතින් අර යම් කිසි කතාවක තියෙනවා මේ මන්ත්‍ර ශාස්ත්‍ර කියලා දෙන ආචාර්යවරයෙක් පිළිබඳ කතාවක්. එතකොට මේ ආචාර්යවරයා තමුන්ගේ ගෝලයාට මේ තියෙන මන්ත්‍ර ශාස්ත්‍ර ටික හොඳට මුල ඉඳලා අගටම කියලා දුන්නලු. එතකොට ඕන යකෙක් ඕන එකෙක් මං කරනවා හොඳට මට්ටු කියලා කොහොමද මන්ත්‍රයක් පාවිච්චි කරන්නේ මන්ත්‍ර පාවිච්චි කළා ඒ වගේ අවස්ථාවලට මුහුණ දෙන්නේ කොහොමද කියලා ලොකු අපි තමුන්ගේ අවුරුදු 4ක 5ක ඩිග්‍රී එකක් වගේ එකක් කරලා තියෙනවා. ඒ කරලා ඉවරලා අන්තිමට කතා කරලා කිව්වලු දැන් මෙහෙමයි දැන් ඔබට මේ විදිහට ඕන සතෙක් එක්ක හැප්පෙන්න පුළුවන් විදිහට ශිල්පයක් දීලා තියෙන්නේ. ඒ දුන්නට හැබැයි එක්කෙනෙක් ඉන්නවා. අනේ එයාගෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. එයාට නම් ওই මන්ත්‍රය අහන්නේ නැහැ කියලා තමුන්ගේ මේ ගෝලයාට කියනවා. කවුද මේ එක්කෙනා කියනවා නම් ලයේ මෘදු අන්තියන සතු జాතියක් ඉන්නවා. අනේ ඒ කට්ටියත් නම් ওই මන්ත්‍ර අහන්නේ නැහැ. ඒකින් ඉඳ ඒ කට්ටියකින් නම් පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න කියලා අන්තිමට අවසානයේ උපදේශක් තමුන්ගේ ගෝලයාට දුන්නා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි මේ කියන කතාවට පොඩ්ඩක් යොමු වෙලා බලමු. බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ කියන්නේ? ඇයි මේ බණින්නේ කියලා පොඩ්ඩක් අපිට අඳුන ගන්න පුළුවන්. ඉතින් ඒකට මූලික වෙන්නේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි. ඉතින් ඔය වගේ කතා ගොඩකට ආනන්ද හාමුදුරු මූලික වෙලා තියෙනවා. හොඳට බැනුම් අහලා තියෙනවා. ඉතින් කොහොමාරි ඔන්න මේ මිගසාලා කියන උපාසිකාවගේ ගෙදරට ආනන්ද හාමුදුරුව පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ ගිහිල්ලා ඊට පස්සේ මේ කාන්තාව වඩින්න ස්වාමීනි කියලා බොහොම ගරුසරු ඇතුව පිළිගරගෙන ඉතින් මේ පුටුවක්යෙන් පනවල වාඩි කරලා මේ ආනන්ද හාමුදුරුවන්ට වන්දනා කළා. එහෙම අහනවා අමුතු විදිහ ප්‍රශ්නයක්. කියනවා මගේ මාමල දෙන්නෙක් ඉඳියා ඒ දෙන්නගේ නම පුරාණ ඉසිදත්ත කියලා ඔන්න මාමල දෙන්නෙක් ගැන කියනවා. එතකොට මේ මාමල දෙන්න ගැන වෙන වෙන තැන්වලත් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සමීපට ඇවිල්ලා බොහොම විවේකීව කතා බහ කරපු දෙන්නෙක් තමයි මේ දෙන්නා. ඉතින් ඒ දෙන්නා පිළිබඳ පොඩි මතක් කිරීමක් කරලම ගියොත් දැන් මෙතන අලුතෙන් සම්බන්ධ වෙච්ච පිරිසකුත් ඉන්නවා කෝවනේ. එතකොට අපි මේ මොකද්ද කරන්න යන ප්‍රතිපදාව කියලා අඳුන ගන්නත් හොඳයි මේ මාමල දෙන්නගේ කතාව. එතකොට මේ මාමල දෙන්න මේ ඉසිදත්ත පුරාණ කියන දෙදෙනා මේ බුදුරජාණන් වහන්සේට හරිම හිතවත් හරිම සමීපව හිතාගෙන ඉඳපු දෙන්නේ. එතකොට මේ දෙන්න මොකද කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා, පිටපාතේ වඩිනවා කියලා ආරංචි වුණාම අන්න තමුන්ගේ වැඩ කටයුතු ඔක්කොම අතහැරලා දාලා එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ පිටිපස්සෙන් යනවා. එතකොට යනකොට මුකුත් කතා බහක් නැහැ, හිමිහිට පිටිපස්සෙන් යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිටපාතේ කරගෙන ඒ දානේ වළඳලා ගහක් මුල විවේකීව වැඩ යෙදෙන අවස්ථාවකදී අන්න ගිහිල්ලා වන්දනා කළා භාග්‍යවතුන් වහන්සේ. ඔබ වහන්සේව දැකීමත් අපිට ලොකු සැනසීමක් සතුටක්. ඉතින් අපි මේ විදිහට ප්‍රශ්නයක් අපිට මතුවලා තියෙනවා. ඒ ප්‍රශ්නේ හින්දා අපි හැම වෙලේම දුකෙන් පීඩාවෙන් වෙහෙසෙන් ඉන්නවා කියලා සඳහන් කරනවා. එතකොට කිව්වහම බුදුරජාණන් වහන්සේ විමසන මොකද්ද මේ ප්‍රශ්නේ? එතකොට කියනවා අපි මේ කොසල් රජතුමාගේ අන්තප්පුරේ තමයි වැඩ කරන්නේ. එතකොට ඒ අන්තප්පුරේ වැඩ කරනකොට කොයි වෙලාවෙ බෙල්ල ගහලයිද කියන්න බෑ. බොහොම භයානක අනතුරු සහිත ස්ථානයක්. එතකොට අපේ ඩියුටි එක තමයි, අපිට දීලා තියෙන වැඩේ තමයි මෙන්න මේ අන්තප්පුරේ ඒ කොහේ හරි ගමනක් කියන රජතුමාගේ කැමැත්තක් මනාපයක් ඇති වුණාම ඒ ගමනට අවශ්‍ය කටයුතු කරන එක තමයි අපි දෙන්නගේ ජොබ් එක. එතකොට රජතුමා කතා කරලා කියනවා ඔන්න මම උයනට යනවා කියලා කිව්වහම ඉතින් අපි මොකද කරන්නේ? ඔන්න හොඳ ඇතෙක් අරගෙන, මේ රජතුමාට සුදුසු ඇතෙක් අරගෙන ඒ ඇතාව සරසලා කටයුතු කරනවා. ඊට පස්සේ මේ රජතුමා ප්‍රිය යම් කිසි බිසවුන් වහන්සේලා පිරිසක් ඉන්නවද? අන්න ඒ පිරිසත් සූදානම් කරගෙන ඇවිල්ලා ඒ පිරිසටත් ඇතින් න්‍යා ගානේ සරසලා මෙන්න මේ පිරිසත් ඒ ඇතින් න්‍යෝ පිටේ නැග්ගලා අන්න රජතුමාගේ ගමනට සූදානම් කරනවා. ඉතින් ඕක තමයි අපේ ජොබ් එක. එතකොට කියනවා මෙන්න මේ වගේ ඒ බිසවුන් වහන්සේලා එක්ක තමයි අපිට ගනුදෙනු කරන්න තියෙන්නේ, මේ රජතුමාගේ ප්‍රිය බිසවුන් වහන්සේලා එක්ක. එතකොට මේ බිසවුන් වහන්සේලාගේ සුවඳ හරියට නිකන් අර රජවරුන්ට සුදුසු යම් කිසි බොහෝ අගනා විලවුන් පෙට්ටියක සුවඳද? අන්නේ වගේ සුවඳක් තමයි මේ බිසවුන් වහන්සේලාගේ සුවඳ. ඒ වගේම මේ බිසවුන් වහන්සේලා අපි මේ ඇත්තු පිටට නැග්ගනකොට ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ කරනකොට ඒ ස්පර්ශය හරියට විල්ලුද ඇතිරියක ස්පර්ශකෝයි වගේද? අන්නේ වගේ මෘදු ස්පර්ශයක් තමයි මේ බිසවුන් වහන්සේලාගේ තියෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහේ කටයුත්තක් තමයි භාග්‍යවතුන් වහන්සේ අපි කරන්නේ. එතකොට එහෙම කටයුතු කරනකොට ඇත්තා රැක ගන්නත් ඕනි. ඒ වගේම නැගිනිය අර බිසවුන් වහන්සේ රැක ගන්නත් ඕනි. ඒ වගේම මම රැකෙන්නත් ඕනි කියලා බුදුරජාණන් වහන්සේට තුන් පැත්තක් පෙන්නනවා මේ තියෙන අනතුර. ඇත්තා බේර ගන්නත් ඕනි, විසවුන් වහන්සේ රැක ගන්නත් ඕනි, මම මගේ බෙල්ල රැක ගන්නත් ඕනි. ඉතින් ඔය සිහිය පුරුදු කරනවා කියන එකට හරීම ලස්සනට ගැලපෙන අවස්ථාවක් තමයි ඔතනද තියෙන්නේ. මේ විදිහට අපි කටයුතු කරනකොට අපි යම් කිසි විදිහක සිහියකින් එළඹෙනවාද ඒ වැඩේ කරන්න? දැන් ඊයේ අපි පොඩි වීඩියෝ පටයක් අර සතිපාසලේ දරුවන්ට පෙන්නුවා. ඒක සඳහන් වෙනවා ඔබට සුපිරි බලයක් වගේ දෙයක් ලැබෙනවා මෙන්න මේ ඔබ හිතන්නේ මොකද්ද කියලා දැනගෙන හිතනවනම්. ඔබ හිතන වෙලාවට ඔබ දන්නවා මම මේ වගේ දෙයක් හිතනවා කියලා. අන්න ඒක සුපර් පවර් එකක් වගේ. ඊළඟට ඔබට හැඟීම් දැනීම් දැනෙන වෙලාවට ඔබ දන්නවා ඔබට මේ වගේ හැඟීම් තමයි තියෙන්නේ කියලා. අන්න ඒක සුපර් පවර් එකක් වගේ. මොකද එහෙම දන්නවා නම් ඔබ අර විදිහට හිතන දෙයට යට වෙලා නැහැ. ඒ වගේම එහෙම දන්නවා නම් ඔබ අර විදිහට දැනෙන දැනීමට හැඟීමට යට වෙලා නැහැ. අන්න ඒක හරියට සුපර් පවර් එකක් වගේ. මේ සතියේ තියෙන සුපර් පවර් එක තමයි ඕක. හිතන විට හිතන බව දන්නවා. මගේ හිතේ වැඩ කරන්නේ මේ වගේ හිතවිලි බව දන්නවා. ඊළඟට ඒ හැඟීම් දැනීම් දැනෙන විට මට දැනෙන්නේ මේ වගේ හැඟීම්. මට තියෙනවා දැන් ඔන්න රාගේ ඇවිස්සিলা. ඊළඟට මට ද්වේෂය ඇවිස්සিলা තියෙනවා. මම මෙයා ගැන ඉරිසියාවක් මගේ හිතේ මතුවලා තියෙනවා. අන්න ඒ විදිහට දැනගන්නවා. දැනගන්නවා. එතකොට කියනවා අන්න ඒ දැනෙන දැනීම් අපිට ෆයිට් කරලා ඉවර කරන්න බෑ. අපි හිතමු අපේ හිතේ රාගේ තියෙනවා. අපේ හිතේ ද්වේෂය තියෙනවා. අපේ හිතේ ඉරිසියාව තියෙනවා. එතකොට ඒ වගේ දේවල් ෆයිට් කරලා ඉවර කරන්න ගියොත් කවදාවත් ඉවර නොවෙන සටනක් තමයි තියෙන්නේ. ඒ හිතේ තියෙන ඒවා සටන් කරන්න යනවා කියන්නේ. හරියට නිකන් මේ හිතේ ඉන්න නපුරු වෘකයෙක්, අන්නේ වෘකයාව අපි ෆයිට් කරනවා වගේ. ඒ තරහ කන වෘකයෙක් ඉන්නවා. ඒ තරහ කන වෘකයාව තරහෙන් අපි ෆයිට් කරනකොට මොකද වෙන්නේ? ඌට තව තව ආහාර ලැබෙනවා. ඊළඟට අර විදිහට වෙන වෙන හැංගීම්, අඳුරු හැංගීම් මතු කරන වෘකෙක් ඉන්නවා. ඒ වෘකයාව අපිට ෆයිට් කරලා අවසන් කරන්න බෑ. සටනට ගිහිල්ලා ඒ හැංගීම් දැනීම ඉවත් කරන්න බෑ. ඒ වෙනුවට මෙහෙමත් වෘකෙක් මගේ ළඟ ඉන්නවා, මෙහෙමත් නපුරු සතෙක් මා තුළ ඉන්නවා කියන බාර ගැනීම තමයි ඔබ කරන්න ඕනේ. ඒ බාර ගත්තා නම් එයාත් එක්ක සටන් කරන එක පොඩ්ඩක් නැවතුණා නම් නැවත්තල ඒ හැඟීම් දැනීම් මං මේ වගේ හැඟීම් දැනීම් තියෙන කෙනෙක් මට මේ විදිහ අදහස් පහළ වෙනවා කියලා බාර ගැනීමක් සිද්ධ කරනවා. ඒ බාර ගත්ත වෙලාවට මොකද අන්න අර නපුරු ගොරවන ඇඟට පනින වෘකයා තමුන්ගේ දෙපා මුල හෙමිහිට බිම ලගිනවා. ඉතින් ඔය කියන කතාව අපි අහලා තියෙන බණත් එක්ක ගලපන්න ගියොත් නම් හරි අමාරුයි. අපි හිතනවා මේ වගේ නෙගටිව් ක්වොලිටීස්, මේ වගේ ද්වේෂය වෙන්න පුළුවන්, රාගේ වෙන්න පුළුවන්, මේවා අපේ හිතේ තියෙන්න බෑ. විශේෂයෙන් ඔය මොකක් හරි සීලයක් එහෙම සමාදන් වුණ කෙනෙක් කියනවා මෙච්චර සීල් සමාදන් වෙලා, මෙච්චර මේ නිස්සාරණ වගේ වගේ වනේ වගේ තැනකට ඇවිල්ලා මේ විදිහට භාවනා කරන මට මේ නූල් පොදක්වත් නැති කාන්තාවකගේ, එක නූලක්වත් ඇඟේ නැති කාන්තාවකගේ රූපයක් මතුවෙලා ආවා. මේක නම් වෙන්න බැරි දෙයක් ස්වාමීන් වහන්සේ කියලා කියනවා. ඉතින් මොකද කරේ? අන්න දවස් දෙක තුනක අකුලගෙන ගෙදර ගියා. මෙහෙම දෙයක් වෙන්න බෑ. ඒ විදිහ හැංගීම මට පහල වෙන්න බෑ. කොච්චර කෙරුවාවල් කරලා ආවත් මෙතෙන්ට ආවට පස්සේ ඒව වෙන්න බෑ කියන අදහසකින් තමයි ඉන්නේ. ඒ විදිහේ හැංගීම් දැනීම් පොය දවසට, සිල් ගත්ත දවසට, භාවනා කරන දවසට එන්න බෑ කියන අදහසින් තමයි අපි වැඩ දෙනෙක් ඉන්නේ. නමුත් අන්න ඒවත් අපි තුල තියෙන දේවල්. මේ විදියට රතු පාට නපුරු වෘකයක් අපි තුල ඉන්නවා. අන්න ඒ වෘකයව අපිට බාර ගන්න පුළුවන් නම් ඒ බාර ගැනීම තුලින් තමයි එයාව අපි සමනය කරන්න පුළුවන්. අන්න එතකොට ඒ විදිහේ හිතවිලි හිතනකොට අපි දන්නවා නම් මම මේ හිතන්නේ මේ වගේ හිතවිල්ලක් කියලා. ඒ විදිහේ හැඟීම් දැනීම මට පහළ වෙනකොට දන්නවා නම් මට පහළ වෙන්නේ මෙන්න මේ වගේ හැඟීම් දැනීම් කියලා. අන්න ඒක තමයි ශිල්පී. ඒක තමයි මේ කියන ශිල්පේ. එතකොට අර තුන් දෙනා දෙන්නා කියනවා බුදුරජාණන් වහන්සේට, භාග්‍යවතුන් වහන්සේ මේ වගේ වෙලාවට ඇතා රැක ගන්නත් ඕනේ, නැගිනිය රකින්නත් ඕනේ, මගේ බෙල්ල බේර ගන්නත් ඕනේ කියලා සඳහන් කරනවා. එතකොට එහෙම කිව්වට මොකද අපි වැඩි දෙනෙක් ඔය රැකී රක්ෂා කරනකොට, ඒ වගේ අවස්ථා ලැබෙනකොට අන්න මොකද වෙන්නේ? අපි ඇතත් නසලා, තමනුත් නසාගෙන, නැගිනියත් නසලා තමයි කටයුතු අවසන් කරන්නේ. එතකොට ඔය ආහාරයට ගියාම, ඔය රාගයට ගියාම, ද්වේෂයට ගියාම අපිට අපේ හොඳ නරක පෙනෙන ස්වභාවය අඩු වෙලා යනවා. එතකොට අර මුර්ගයෙක් වගේ කෙනෙක් ඇතුළේ ඉඳලා මතුවෙනවා. අර විදිහට රතුපාට වෘකයෙක් අපි තුලින් මතුවෙනවා. මතුවෙලා ඔන්න කාගෙන 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 යනවා. කාගෙන කාගෙන ගිහිල්ලා අන්න බත් පිඟානේ ටිකක් ඉවර වෙනකොට අන්න නැවතත් සිහි කල්පනාව මතුවලා එනවා. ඊට පස්සේ ද්වේෂෙන් කාත් හරි ගහලා ඉවර වුණාට පස්සේ ඔන්න නැවතත් සිහි කල්පනාව මතුවලා එනවා. ඊළඟට රාගය ගැන කිව්වත් ඒ වචන ටිකම තමයි කියන්න තියෙන්නේ. ඒකත් ඉවර වුණාට පස්සේ අන්න නැවතත් සිහි කල්පනාව මතුවලා එනවා. ඔන්න ඔයගේ මුර්ග ස්වභාවයක් අපි තුල තියෙනවා. ඒ විදිහේ වෘකයක් අපි තුල ඉන්නවා. එතකොට ඒ වෘකයා එක්ක ගනුදෙනු කිරීමක් පිළිබඳ තමයි මේ කියන්නේ. ඒ වගේ අවස්ථාවල අපි මෙන්න මේ විදිහට හික්මෙන්න ඕනේ භාග්‍යතුන් වහන්ස. අන්න ඒ හික්මීම අපි තුල ඇති කරගන්න ඕනේ. එහෙම නැත්නම් අන්න ඇතත් නසලා, මමත් නසලා, නැගිනියත් නසාගෙන තමයි වැඩේ කෙලවර වෙන්නේ කියලා තමුන් වැටිලා ඉන්න අනතුර පිළිබඳ සඳහනක් බුදුරජාණන් වහන්සේට කරනවා. එතන බුදුරජාණන් වහන්සේ කියනවා ඔය විදියට ඕකේ ආදීනව දකිනවා නම් තමුන්ගේ යහපත සලස ගන්න. බුදුරජාණන් වහන්සේට දෙන්න ලොකු උත්තරයක් ප්‍රකාශ කරන්නේ නැහැ ඒ වෙලාවේ. කියනවා ඔච්චර පමණට මේ වැටිලා ඉන්න තත්ත්වෙ පිළිබඳ ආදීනවයක් දකිනවා නම් තමුන්ගේ යහපත පිළිබඳ හැඟීමක් ඇති කරගන්න. තමුන්ගේ යහපත සදා ගන්න ක්‍රමයක් හොයාගන්න කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් ඔන්න ඔය මාමල දෙන්න ගැන තමයි මේ මිගසාලා උපාසිකාව කියන්නේ. එතකොට කියනවා මට මෙහෙම ඉන්දියා පුරාණ ඉසිදත්ත කියලා මාමල දෙන්නෙක් ඉන්දියා. එතකොට මේ මාමල දෙන්නගෙන් මේ පුරාණ කියන මාමා බ්‍රහ්මචාරි. එතකොට එයා මේ ගිහි ජීවිතයකින් ගිහි ජීවිතයක් ගත කරාට මොකද බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරා. ඒ වගේම මේ ඉසිදත්ත කියන මාමා තමුන්ගේ භාර්යාව සමග සතුටු වුණ කෙනෙක්. ඒ විදිහට අබ්‍රහ්මචාරී ජීවිතයක් තමයි මේ මාමා ගත කරේ. එතකොට මේ දෙන්නම මලානේ දැන් මේ දෙන්නම මලාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ තුසිත දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මේ දෙන්නම සකදාගාමි විදිහට මේ ධර්මයේ සාක්ෂාත් කරලා තුසිත දිව්‍ය ලෝකෙ ගිහිල්ලා උප්පත්තිය ලැබුවා. එතකොට මේක වෙන්නේ කොහොමද මේක මේ බුදුහාමුදුරන්ට වැරදිලා නේද කියලා වගේ තමයි මේ කාන්තාව අහන්නේ. මොකද අන්න මේ විදිහට මේ කෙනෙක් ගිහි ජීවිතයක් ගත කරපු කෙනෙක් දෙන්නම ගිහි ජීවිත එක්කෙනෙක් බ්‍රහ්මචාරී අනිත් එක්කෙනා මේ විදිහට කාන්තාව සමග සතුරු වෙමින් කල් ගත කරපු කෙනෙක්. එතකොට කොහොමද මේ දෙන්නම එකම විදිහට මේ ගිහිල්ලා එකම දණ උප්පත්ති ලැබන්නේ? එහෙනම් මේ එක්ක බුදුහාමුදුරන්ට වැරදිලා නැත්තම් මේ ධර්මයේ වැරදි කියලා තමයි කියන්නේ. ඉතින් ආනන්ද හාමුදුරුව දැන් මේ ගෙදෙට්ට ගිහිල්ලානේ මේ ගුටිය කන්නේ. එතකොට ආනන්ද හාමුදුරුව ඉතින් පිණ්ඩපාතේම වළඳලා ඉතින් හිමීට කියනවා මේක මේ බුදුරජාණන් වහන්සේ ඉතින් මෙහෙම කියලා තියෙනවා. අර අපිත් ඉතින් ওই පඬිත කතාවක් කියන්න ගිහිල්ලා වැඩේ පොඩ්ඩක් අවුල් ගියාම කියනවනේ නිකන් ආ ලොකු හාමුදුරුව මෙහෙම කියලා තියෙනවා කියලා. ඒ වගේ කියනවා බුදු හාමුදුරුව මෙහෙම කියලා තියෙනවා කියලා. ආනන්ද හාමුදුරුව බේරිලා ඔළුව බේරගෙන ඉතින් එනවා. ඒ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා මම මේ විදිහට මෙන්න මේ උපාසිකාවගේ ගෙදරට ගියා. ගෙදරට ගිහින් දානේ වළඳන්න. ඊට පස්සේ ගියාම මෙන්න මෙහෙම කතාවක් මෙයා කිව්වා. මේ විදිහට බුදු හාමුදුරන්ට වැරදිලාද? ධර්මේ වැරදිද? මේ විදිහට කොහොමද මේ දෙන්න එකම තැන ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ කියලා. එතකොට එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ කියනවා මේ මිගසාල උපාසිකාව මෝඩයි. ලාමක ප්‍රඥා ඇත්තියක්. එතකොට එයා කියන කතා කොහොමද? එයා කොහොමද මේ ධර්මය ගැන ওই විදිහට කතා කරන්නේ? බුදුන් ගැන ওই විදිහට කතා කරන්නේ? සංඝයා ගැන ওই විදිහට කතා කරන්නේ? කොහොමද එයා කියලා අන්න පොඩි ප්‍රහාරයක් එල්ල කරනවා. එතකොට මෙතන බණින්නේ මේ කාන්තාව ඉලක්ක කරලා මිසක් මම බැලුවා ඒත් නිකන් අර මේ හැඳි මිටේ කතාව එහෙම තියනවාද කියලා. එහෙම එකක් නැහැ. ඒ නෝට් කියන මේ කාන්තාව මෝඩයි. මේ කාන්තාව ලාමක ප්‍රඥා ඇත්තියක්. අන්න ඒක නිසා එයා කොහොමද මේවා ගැන මේ විදිහට කතා කරන්නේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඉතින් එහෙම ගත්තාම මේ ඉන්න කට්ටියට තරහ වෙන්න හේතුවක් නැහැ. අර ඒ තැනැත්ති විලක්ක කළා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ කුස්සිය අම්මා කෙනෙක් කියලා බයින්නේ ඒ තැනැත්තිව ඉලක්ක කළා. එහෙම ඉලක්ක කළා ඒක කියලා ඊට පස්සේ මේක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා. අනේ පැහැදිලි කිරීම අපේ ජීවිතවලට බොහොම වටින දෙයක්. මොකද අපි රැකිරක්ෂා කරනකොට, ඒ ගෙවල් දොරවල් වල කටයුතු කරනකොට නොයෙකුත් විෂම පුද්ගලයන් එක්ක ගැටෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ ගැටෙන අවස්ථාවලදී අපි බොහෝ වෙලාවට වැරදි අදහසක් තමයි ගන්නෙ. එක්ක නරක කෙනෙක් හොඳයි කියලා අර ගන්නවා. ඉතින් ජීවිතේම කෙලවර වෙන්න පුළුවන් ඒ වගේ වැරදි අදහසක් නිසා. වැරදි තැන ඒ විදිහේ ශ්‍රද්ධාවක් පිටව ගත්තොත්, අන්න හොඳ නරක පේන්නේ නැති විදිහට විශ්වාසයක් පිටව ගත්තොත් අන්න ඉතින් ඒක බොහොම භයානක වැඩක්. ඒ වගේම හොඳ කෙනෙක් බාහිරින් ප්‍රමාණ කළා අපි මෙයා වැඩක් නැහැ, මෙයා තේරුමක් නැහැ කියලා මැනීමක් සිද්ධ කරනවා. ඉතින් ඒකත් තමුන්ටම අනතුර පිණිස හේතු වෙන්න පුළුවන් දෙයක්. එතකොට කියනවා මෙන්න මේ විදිහට පුද්ගලයෝ 6 දෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයා 6 දෙනාගේ ස්වභාවය තමයි මෙන්න මේ පළවෙනි දෙදෙනා ගැන කියනවා. දෙකේ කාණ්ඩ තමයි යන්නේ. එතකොට පළවෙනි පුද්ගල දෙදෙනාගේ ස්වභාවය තමයි මේ දෙදෙනාම හික්මුණා. හික්මෙනවා, යහපත් වාසයක් සහිත වෙනවා. ඒ වගේම සබ්‍රක්‍මචාරීන් සමග එකතුව කටයුතු කරනවා. මෙන්න පළවෙනි දෙදෙනාගේ ස්වභාවය. එතකොට මෙහෙම කටයුතු කළාට මොකද මේ දෙදෙනාගෙන් එකෙක් එක්කෙනෙක් ඇසීමෙන් බහුශ්‍රුත භාවයට පත් වෙලා නැහැ. ඒ වගේම දිට්ඨියෙන් නොකලේ වෙනවා. දිට්ඨිය නිවැරදි කරගෙන නැහැ. එතකොට ඒ වගේ කෙනෙක් කවදාවත් අන්න විමුක්තියක් ලබන්නේ නැහැ. විමුක්තියක් ලබන්නේ නැහැ. අර විදිහට හොඳ පිරිසක් අතර ඉන්නවා. හොඳ විදිහට කටයුතු කරනවා. හික්මිලක් තියෙනවා. නමුත් අන්න ඇතුළතින් මේ ඇතුළත ගැන කතා කරා. ඇතුළතින් මේක හරියට අහලා නිවැරදි කරගෙන ඒ වගේම මේ දෘෂ්ටිය කෙලින් කරගෙන නැහැ මේ තැනත්තා. එතකොට මේ විදිහට කල් ගෙවුවට මොකද මේ තැනත්තා මරණයෙන් මත්තේ විමුක්තියක් ලබන්නේ නැහැ කියනවා. හීනගාමි බවට පත් වෙනවා. ඒ ඉන්න තැනිනුත් පහලට තමයි මේ තැනැත්ත යන්න. අන්න එක්කෙනෙක් පිළිබඳ සඳහන් කරනවා. ඊපස්සේ කියනවා අර විදියටම හික්මුණ තැනැත්තෙක් ඉන්නවා. යහපත් වාසයක් ඇති තැනැත්තෙක් ඉන්නවා. සබ්‍රාහ්මචාරීන් සමග එකතුව කටයුතු කරන තැනැත්තෙක් ඉන්නවා. මේ ටික මදිවට මේ තැනැත්ත අන්න ඇසීමෙන් හිත තුළ ඇසීමෙන් බහුශ්‍රුතභාවයෙන් දෘෂ්ටියෙන් හරි නිවැරදි දිහාවට හැරිලා තියෙනවා. අන්න ඒ තැනැත්තා මෙන්න මේ මරණයෙන් මත්තේ යහපත් තැනකට යනවා. විශේෂ ගාමී බවට පත් වෙනවා. ඉන්න තැනින් උඩට ගැලවිලා යනවා කියලා ඔන්න පළවෙනි දෙන්න ගැන කියනවා. ඔන්න පළවෙනි දෙන්න. එතකොට එහෙම කියලා කියනවා මේ මේවා ප්‍රමාණ කරන්න යන්න එපා. මේ වගේ පුද්ගලයෝ පිළිබඳ මේ මෙයාට මේක තියෙනවා, මෙයාට මේක නැහැ, මේ හේයින් මෙයා හීනයි, මේ හේයින් මෙයා මහත් කියලා එකපාරට ප්‍රමාණ කරන්න යන්න එපා. මේ පුද්ගලයන් ප්‍රමාණ නොකළ යුතුයි. එහෙම ප්‍රමාණ කරන කෙනෙක් අන්න පීඩාවට පත් වෙලා වෙහෙසට පත් වෙලා ඒ වගේ කෙනෙක්ට බොහෝ කාලයක් දුක අහිත පිණිස මෙන්න මේ ප්‍රමාණ කිරීම හේතු වෙනවා. දැන් අර දෙන්නම ඉන්නේ එක ස්වරූපෙන්. එක්කෙනෙක්ගේ ඇතුළත හොඳයි, එක්කෙනෙක්ගේ ඇතුළත හොඳ නැහැ. ඒතකොට කියනවා අන්න ඒ වගේ දෙන්නෙක් දිහා බලලා ප්‍රමාණ කරන යාම තුලින් මේ ප්‍රමාණ කරන මනුස්සයා බොහෝ කාලයක් දුක් අහිත පිණිස මේ මනුස්සයාට හේතු වෙනවා. මොකද හේතුව අන්න වැරදි කෙනෙක් පිළිබඳ සමහර විට විශ්වාසයක් ඇති කරගන්නවා, හරි කෙනෙක්ට බනිනවා. ඉතින් මොකද වෙන්නේ, බොහෝ කාලයක් දුක් අහිත පිණිස ඒක හේතු වෙන්න පුළුවන්. එහෙම කියලා කියනවා මේ ආනන්ද මමම ප්‍රමාණ කරනවා. නැත්තම් මම වගේ කෙනෙක්ම තමයි ප්‍රමාණ කළ යුත්තේ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ බුදු වෙලාම වැඩේ කරන්න කියලා තමයි මේ කියන්නේ. නාම ආනන්ද හාමුදුරන්ටත් ප්‍රමාණ කරගන්න තේරෙන්නේ නැහනේ. එතකොට කියනවා මමම ප්‍රමාණ කරනවා. එහෙනම් නැත්තම් මම වගේ කෙනෙක් ප්‍රමාණ කරනවා. ඒ ඇරෙන්න මේ පුද්ගලය ප්‍රමාණ කරන්න යන්න එපා. මොකද ඔය බාහිරෙන් පෙනෙන ස්වරූපින් නෙමෙයි ඇතුළත තියෙන කියලා සඳහන් කරනවා. ඔන්න පළවෙනි දෙන්න. ඊට පස්සේ දෙවෙනි දෙන්නෙක් ගැන කියනවා. තව දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නගේ චර්යාව එක හා සමානයි. නමුත් මේ දෙදෙනාටම කලින් කලට ක්‍රෝධය, මානය කලින් කලට හිතට එනවා. ඒ වගේම ලෝභ ධර්මයන් උපදිනවා මේ දෙදෙනාට. අන්න ක්‍රෝධය, මානය හිතට එනවා, ලෝභ ධර්ම හිත තුල උපදිනවා. එතකොට මේ දෙදෙනාම මේ එකම ස්වරූපේ දැන් ක්‍රෝධේමානි හිතට එනවා, ලෝභ ධර්ම උපදිනවා. නමුත් මේ දෙදෙනාගෙන් එක්කෙනෙක් අන්න විදියට ඇසීමෙන් බහුශ්‍රුතභාවයෙන් දිට්ඨියෙන් මුකුත් කරලා නැහැ. ඒ විදියට යම් කිසි යහපතක් සදාගෙන නැහැ. එතකොට ඒ තැනත්තා මරණින් මත්තේ යහපතකට යන්නේ ඒ වෙනුවට හීනගාමි වෙනවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා අර විදියටම ක්‍රෝධේමානි කලින් කලට හිතට එනවා, ලෝභ ධර්ම හිත තුල උපදිනවා. නමුත් මේ තැනත්තා අර තමන්ගේ හිත තුලින් යම් කිසි ඇසීමෙන් බහුශ්‍රුතභාවයෙන් දිට්ඨියෙන් යම් කිසි නිවැරදි දිසාවට යොමු වෙච්ච කෙනෙක්. අර විදිහ දේවල් හිත තුල තාමත් පහළ වුණත් ඒ හින්දාම එයා අන්න මරණින් මත්තේ යහපත් තැනකට විශේෂ ගාමී බවට පත් වෙනවා. ඒ කියලත් කියනවා කෙනෙක් මේ විදිහට බලලා ප්‍රමාණ කරන්න යන්න එපා. ඒ ප්‍රමාණ කිරීම තුලින් අපිට දිගු කාලයක් අහිත පිනිස, අවැඩ පිනිස, දුක පිනිස මේක හේතු වෙන්න පුළුවන්. ආනන්ද මමම ප්‍රමාණ කරනවා. එහෙම නැත්නම් මම වගේ කෙනෙක් තමයි ප්‍රමාණ කළ යුත්තේ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ තුන්වෙනි දෙදෙනා ගැන කියනවා. මේ දෙදෙනාගේ ස්වභාවය මොකද්ද? ක්‍රෝධය, මානය කලින් කලට හිතට එනවා. ඒ වගේම මේ දෙදෙනා අර කලින් එක්කෙනාටත් වැඩිය පොඩ්ඩක් එහාට ගියපු මේ දෙදෙනාට මොකද වෙන්නේ? අර විදිහේ ලෝභ ධර්ම පිළිබඳ විතක්ක වචන ප්‍රකාශ කරන්න හැඟීම් මේ දෙදෙනාට කලින් කලට උපදිනවා. ඒ විදිහේ ලෝභ ධර්ම පිළිබඳ ක්‍රියාත්මක වෙන පමණටම මේ දෙදෙනා දුරලයි. එතකොට කියන නමුත් එක්කෙනෙක් ඇතුළතින් අර විදිහට මුකුත් කරගෙන නැහැ. අර විදිහට අර ඇසීමෙන් බහුශ්‍රුතභාවයෙන් දිට්ඨියෙන් යම් කිසි කෙලින් වීමක් කරගෙන නැහැ. එතකොට එයා මරණින් මත්තේ අයහපත් තැනකට හීනගාමී බවටම පත් වෙනවා. ඒ වගේම තව කෙනෙක් ඉන්න අර විදිහට ක්‍රියාවත් වෙන ගාන්ටම මේක ගියාට මොකද? එයා ඇතුළතින් අර විදිහේ නිවැරදි කිරීමක් ඇසීමෙන් බහුශ්‍රුතභාවයෙන් දිට්ඨියෙන් නිවැරදි කිරීමක් කළගෙන තියෙනවා. අනේ තැනැත්තා මරණින් මත්තේ විශේෂගාමි යහපත් තැනකට උඩට ඔය කියන හරියට ගිනි දැල්ලක් ගින්නක් පත්තු වෙනකොට ඒකේ අර ගිනි පුළඟුවක් උඩට නැගිලා අහසට දිහාවටනේ ගමන් කරන්නේ. අන්න ඒ වගේ විශේෂගාමි බවට පත් වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට එහෙම කියලා කියනවා ආනන්ද මේ විදියට මිනිස්සු ප්‍රමාණ කරන්න යන්න එපා. ප්‍රමාණ කිරීම බොහෝ දුක පිනිස අහිත පිනිස කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒක නිසා මමම ප්‍රමාණ කරනවා ආනන්ද, එහෙම නැත්නම් මම වගේ කෙනෙක් ප්‍රමාණ කරනවා කියලා බොහොම වටිනා කරුණු ටිකක් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී ගෙනහැර දක්වනවා. ඇත්තටම මේ විදිහේ හොඳ හොඳ වටිනා කරුණු ගැලපෙන්න නම් අර විදිහට පොඩ්ඩක් කෙනෙක් යම් කිසි විදියක අමුතු විදියේ බෝලයක් දාන්න ඕනේ. ඒ බෝලේ දැම්මම තමයි, ඒ බෝලේට සෙල්ලම් කරනකොට තමයි අන්න හොඳ හොඳ වටිනා කරුණු මතුවලා එන්නේ. තරා විදියකින් අන්න පිටිකරුවාගේ දක්ෂතාවය බලන්න හොඳ බෝලයක් වැටෙන්න ඕනේ. ඒ වැටෙන බෝලේ තේනේ ප්ලේ කරන්නේ. දැන් ওই ලොකු ස්වාමීන් වහන්සේට අපි එක එක නිකන් ප්‍රශ්න දාලා බලනවා. ප්‍රශ්නයක් ඇහුවාම අන්න මොන මොනවා හරි ටිකක් උත්තර ටිකක් ලැබෙනවා. අර විදියට නිකන් කෙක්කකින් අයින්න ඕනේ. එතකොට නේ ගෙඩියක් දෙක බිම වැටෙන්නේ නැත්නම් ආස දිහා බලයි ඉඳියයි කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ ආනන්දහාමඳුරුව මේ විදියට අපි වෙනුවෙන් මෙච්චර ගිහිල්ලා මේ විදියෙ ලෙඩක් දාගෙන ආපු එකේ ප්‍රයෝජනයක් තියෙනවා. හොඳ ධර්ම කරුණ ටිකක් බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා. මෙන්න මේ විදියට පුද්ගලයෝ ප්‍රමාණ කරන්න යන්න එපා. ඒ ප්‍රමාණ කිරීම තුලින් අන්න බොහෝ අවැඩ පිනිස අහිත පිනිස අපිට හේතු වෙන්න පුළුවන්. මමම ප්‍රමාණ කරනවා ආනන්ද, එක්ක මම හා සමාන කෙනෙක් ප්‍රමාණ කරනවා. කියන්නේ බුදු වෙලාම මේක ප්‍රමාණ කරන්න කියලා තමයි කියන්නේ. ඊට කලින් ඔයගේ දේවල් කරන්න යන්න එපා කියලා තමයි කියන්නේ. තරා විදිහකින් හැම කෙනා පිළිබඳවම යම් කිසි විදිහක සැක සංකාවක් පොඩි තියාගෙන ඉන්න. ඒක අපි අර සැකේ පිළිබඳ උග්‍ර තත්ත්වයක් පිළිබඳ නෙමෙයි කියන්නේ. සමහරුන්ට තියෙනවානේ හැමදේම සැක කරන ලෙඩ. නිකන් කෑවත් සැකයි, බිව්වත් සැකයි, ඊට පස්සේ කතා කරත් සැකයි. ඒක මහ විඳවිල්ලක්. ඔය සමහර කාන්තාවන්ට විශේෂයෙන් ඉඳලා හිටලා දකින්න ලැබෙනවා බොහොම සැකයි. එතකොට වටපිටාවේ ඉන්න මිනිස්සු හරියට පීඩාවටපත් වෙනවා. මොකද මොන දේ කරත් ඔය ෆෝන් බලාගෙන, ඊමේල් බලාගෙන, Facebook ඔය account වල log වෙලා බලන්නේ අරයාගේ චර්යාව තමයි. කොමොන වටද ලයික් කරලා තින්නේ, ආ ගෑනුන්ගේ පින්තූර වලට ලයික් කරලා. ඉතින් අර වටපිටාවේ ඉන්න මිනිස්සු විඳවනවා. ඊළඟට අර කටයුතු කරන තැනැත්ති, ඒ සැකයෙන් පීඩා විඳින තැනැත්ති ඇත්තරම පුදුම විඳවිල්ලක් විඳවන්නේ. ඉතින් වටපිටාවේ කට්ටියට සැනසීමකුත් නැහැ, ඒ තමුන්ට සැනසීමකුත් නැහැ. ඉතින් ওই විදිහේ සැකයක් ගැන නෙමෙයි කියන්නේ. ඒ වෙනුවට පුද්ගලයක ගනුදෙනු කරද්දි ඒගොල්ලෝ නිකන් වට බාහිරෙන් හැසිරෙන ප්‍රමාණයටම විශ්වාස තියාගන්න හොඳ නැහැ. එහෙම විශ්වාසය ගන්න හොඳ නැහැ. ටිකක් සැකමුසු බැල්මකින් බැලීමක් අවශ්‍ය වෙනවා. මෙයා මේ කියන්නේ මොකද්ද? මොකද වැරදි තැනක විශ්වාසය තිබ්බොත් අපි මේ හොඳ කෙනෙක් මිත්‍රයෙක් කියලා හිතාගෙන ඉඳියොත් එයා කියන ඕන දෙයකට අපි අවනත වෙනවානේ. ඊළඟ අනිත් පැත්තෙන් හොඳ කෙනෙක් පිළිබඳ අවිශ්වාසයක් තියෙනවා නම් එයා හොඳ දෙයක් කිව්වත් අපි ඒකට පහර ගහනවා. ඒතර කලින්ම බැසගත් අදහස මත තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට ඒ වගේ වෙලාවට පොඩි සැකයක් පොඩ්ඩක් මොකද්ද මේ කියන්නේ කියන එක පිළිබඳ විමසීමක් කරාට පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මම මේ බණ කිව්වට මගේ තියෙන්නේ ඔගේ අනිත් පැත්ත. මම ටිකක් විශ්වාසයක් දෙනවා අඩුයි ගොඩක් වෙලාවට කෙනෙක්ට. එතකොට ඒක එක්තරා විදිහක අපි අනතුරක් නොගන්න පැත්තට බර වැඩි. මොකද හේතුව අන්න අනතුර නොගන්නකොට ඒ අනතුර නොගැනීම තුළම යම් කිසි විදිහක අපිට තියෙන අවස්ථාවත් අහිමි වෙන ගතියක් තියෙනවා. සාමාන්‍ය ඕන කෙනෙක්ට එක ගනුදෙනු කරන්න යමු වෙනවා නම් ඕන කෙනෙක් එක්ක විශ්වාසය තියාගෙන ඉන්න උත්සාහ කරනවා නම් අපි ඒ අවස්ථාවේදී අනතුරක් ගන්නවා. ඒ අනතුරත් එක්කම ඔපචුනිටි එකකුත් හැබැයි ගැළපිලා එනවා. ඉතින් ඒකින්ද හිතලා බලන්න ඕනේ කොයි පමණට මේක කරනවාද කියලා. දැන් ඕකට හොඳ උදාහරණ දෙකක් තියෙනවා. මම කලින් වැඩ කරපු ආයතනේ ඉන්දියා ප්‍රධානියෝ දෙන්නෙක් දෙන්න දෙපැත්ත. ඒතර එක්කෙනෙක් ඉන්නවා, එයා ලකුණු 100ක් දීලා තමයි පටන් ගන්නෙ. අලුතෙන් කෙනෙක් ආවොත් අපි හිතමුකෝ මොන ලකුණු 100ක් දෙනවා. ඊට පස්සේ 100ක් දීලා පටන් ගන්නවා. මෙයා හොඳයි, හරි හොඳයි, නියමයට වැඩ කරනවා කියලා ඔන්න පටන් ගන්නවා. ඉතින් පටන් ගන්නතර මොකද අර කල් ක්‍රියාව ටික ටික කාලේ ගත වෙනකොට අන්න ටික 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 ලකුණු අඩුවෙවි යනවා. අන්තිමට කාලය ගියාට පස්සේ ඒ මනුස්සයා විනාශ වුණා, ලොක්කා වෙනස් වෙන්නේ නැහැ. මේ යකා මෙහෙමයි කියලා ඔළුවට දාගෙන ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා, එයා ලකුණු දෙන්නේ නැහැ, ලකුණු බිඳුවෙන් තමයි පටන් ගන්නෙ. බිඳුවෙන් තමයි පටන් ගන්නෙ. බිඳුවෙන් පටන් අරන් ඉතින් බෝලයක් දැක් දාලා බලනමු කොහොමද ප්ලේ කරන්නේ කියලා. ඉතින් ටික ටික ලකුණු රැස් කරගත්තොත් අපි හිතමු ලකුණු 60 70 අවුරුදු කීපයක් ඇතුළත රැස් කරගන්න පුළුවන් වුණොත් අන්තිමට මොනවා කිව්වත් තාම එයා කියන දේ හරි. මෙයා පිළිබඳ විශ්වාසය තියෙනවා කියලා ඕන අවස්ථාවක් ලබා දෙනවා, වැඩ කටයුතු කරනවා. ඉතින් ඒ විදිහේ දෙපත්තක් ගැන කියන්නේ මම ඉතින් මෙහෙම ඉරක් අඳින්න කැමති නැහැ, එහෙම ඉරි අඳින්න බෑ. එහෙම ගොත් අර බුදුරජාණන් වහන්සේ කියන එකට මාවත් අහු වෙනවනේ. ඒක නිසා තමුන් හිතලා මතලා කටයුතු කරන්න. අර විදිහේ විශ්වාසයක් ලැබීම තුළින් අපි අනතුරකුත් ඔපචුනිටි එකකුත් දෙකක් ගන්නවා. අනිත් පැත්තෙන් විශ්වාස නොතැබීම තුළින් අනතුරත් අඩුයි, ඒ වගේම අපිට ලැබෙන අවස්ථාවත් අඩුයි. ඉතින් මේ දෙක අතරමැද ස්වභාවයක් තේරුම් ගත යුතුයි. දැන් ඔය වගේ ආයතනවල වැඩ කරනකොට, රැකි රක්ෂා කරනකොට ඔය සිද්ධ වෙන දේවල් ඒ කටයුතු දිහා බැලුවහම හොඳට අඳුරන්න පුළුවන් යම් කිසි විදියක මේ යන දිහාව ටිකෙන් ටික කාලෙත් එක්ක අඳුරගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙන අවස්ථාවකදී ප්‍රකාශ කරනවා මේ එකපාට මෙහෙම තීරණය කරන්න යන්න එපා. අය වෙනුවට පුද්ගලෙක් කාලයක් කෙටි කාලයකදී නෙමෙයි දිගු කාලයකදී තීරණය කරන්න. ඒ වගේම මේ දුරින් ආශ්‍රය කළා නෙමෙයි ළඟින් ආශ්‍රය කළා තීරණය කරන්න. ඒ වගේම නුවණින් මෙනෙහි නොකිරීමෙන් නෙමෙයි නුවණින් මෙනෙහි කිරීමෙන් තීරණය කරන්න. ඒ කියන්නේ තමන් තුළ හැම වෙලෙම කල්පනා කරනවා මෙයා මොකද්ද මේ කරන්නේ? ඇයි මේකට හේතුව කියන මෙනෙහි කිරීමක් සමග අන්තිමට කියනවා හැබැයි මෝඩයන්ට ඒත් තේරෙන්නේ නැහැ. ඒක ඉඳ ප්‍රඥාවන්තයෙක් විසින්ම ඒකත් දැනගත යුතුයි කියලා ඔන්න ඔය විදිහට කරුණු හතරක් පෙන්නවා කාලයක් තිස්සේ ඒ විදිහට මේ කෙනෙක්ව ප්‍රමාණ කරන්න කියලා. ඊට පස්සේ කියනවා අනාපීතම කෙනෙක්ගේ ශක්තිය බලන්න පුළුවන් කරදරයකදී. හොඳට වැඩ කරගෙන ඉන්න මොනවා හරි කලදරයක් කොට උඩ යාමක් වෙච්ච ගම මේත නැත්නම් දමලා ගහලා ඔක්කොම එපා වෙලා අයියෝ මම නම් එන්නේ මේ පැත්ත බලද්දි ඊට පස්සේ කියලා අතහැරලා දාලා යන්න යනවා. අන්න කරදරයකදී කෙනෙක්ගේ ශක්තිය බලන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් ඔය වගේ නොයෙකුත් පැහැදිලි කිරීම කරනවා. එතකොට ඔය ආයතන එක්ක වැඩ කරනකොට දැන් ඔය ඊමේල් එහෙම ලියනකොට මම ඉතින් අවුරුදු ගාණක් ඊමේල් හොඳට අධ්‍යයනය කරන ජොබ් එකක ඉඳියා. එතකොට කෙනෙක් ඔන්න ඊමේල් එකක් දානකොට අර කොපි කරලා තියෙන කට්ටියගෙන් ඊට පස්සේ මේක එල්ල කරලා තියෙන කට්ටියගෙන් පොඩ්ඩක් බැලුවාම හිතා ගන්න පුළුවන් මේ එවල තියෙන කෙනා මෙයා. ඊළඟට මේක තූ කරලා තියෙන මෙන්න මේ කට්ටියට, සීසී කරලා තියෙන මේ කට්ටියට කියලා පොඩ්ඩක් බැලුවාම ගොඩක් කලාවට තේරෙනවා. ඊට පස්සේ තව කෙනෙක් එකට රිප්ලයි කරනකොට අන්න තව කෙනෙක්ව සීසී එකට හරි තූ එකට හරි අලුතෙන් ඇඩ් කරලා තියෙනවා. ආයෙක බැලුවම තව ගන්න පුළුවන්. අනේ දෙවනි තැනත්ත මෙන්න මේ විදිහ ඇඩ් කිරීමක් කරනවා. ඊට පස්සේ තුන්වෙනියා තව දෙන්නෙක් විතර ඇඩ් කරලා තියෙනවා. ආ මේ මොකාට දෙන්නේ කියලා අන්න හොයා ගන්න පුළුවන් ටික ටික. ඉතින් ওই විදිහේ කාලයක් අධ්‍යයනය කරනකොට අර කිව්ව විදිහට යම් කිසි ප්‍රමාණ කිරීමක් කරගන්න හැකියාවක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකටවත් ඉඩක් දීලා නැති විදිහට තමයි මේ අවස්ථාවේදී කියන්නේ. විශේෂයෙන් මේ ප්‍රමාණ කිරීම ධර්මය හා සම්බන්ධ නිසා, බුදුන් හා සම්බන්ධ නිසාද කොහෙද මෙතන කියනවා. අන්න මේ විදිහේ ප්‍රමාණ කිරීමක් කරන්න යන්න එපා. මේ විදිහේ බුදු කෙනෙක්ම ප්‍රමාණ කරනවා, එහෙම නැත්නම් අර විදිහට මහා සමාන කෙනෙක්ම ප්‍රමාණ කරනවා කියලා සඳහන් කරනවා. ඉතින් අපි මේ විදිහේ ප්‍රතිපදාවක් වඩනකොට, මේ විදිහේ සිහියක් පුරුදු කරනකොට, මේ විදිහේ වැඩකේදීලා ඉන්නකොට අපි හිතනවා සමහර විට මේ වගේ දේවල් කරන කට්ටිය මේ වගේ වැරදි වැඩ කරන්න බෑ. ඒගොල්ල තුල මේ විදිහේ වැරදි වැඩ තියෙන විදිහක් නෑ. මේ වගේ භාවනාවක් තුලින් තමුන් පිළිබඳ පරීක්ෂණයක් කරන කෙනෙක් ඒ වගේ වැරදි වැඩ කරන්න බෑ කියන අදහසක් අපි තුල තියෙනවා. ඉතින් ඔය කියන ප්‍රශ්නෙට මේ ළඟදි දවසක් කෙනෙක් හරිම ලස්සන උත්තරයක් දීලා තිබුණා. එතකොට මේ විදිහේ සිහිය පුරුදු කර පමණින් කෙනෙක් ඒ විදිහට නිවැරදි පුද්ගලයෙක් වෙයි කියලා අපිට කියන්න බෑ. මොකද ඒකට හේතුව මෙයාගේ මේ දිට්ඨිය මොකද්ද? මෙයා මේ පුරුදු කිරීම කරන්නේ මොන වගේ අදහසකින්ද? අර විදිහට අපි කියනවා මන නිවැරදි හදවතක්, ඒ විදිහට නිරවුල් හදවතකින් පුහුණු කිරීමක් කරන කෙනෙක්ද? එහෙම නැත්නම් වෙන මොනවා හරි ලාමක අදහසකින් මේ දේ පුරුදු කරන කෙනෙක්ද කියන දේ මත තමයි මේ තැනැත්තගේ චර්යාව වෙනස් වෙන්නේ. එහෙම නැතුව මේක පුරුදු කරපු පමණින් මේ තැනැත්තා මෙහෙම කරන කෙනෙක්, මෙයා මේ විදිහට හොඳට කටයුතු කරાવી කියලා අපිට කියන්න බෑ. සමහර විට බාහිර ලෝකේ ඉන්න කෙනෙක්ටත් වැඩිය විෂම විදිහට, අදම විදිහට කටයුතු කරනවා මේක දැනගත්ත කෙනෙක්. මොකද හේතුව අන්න ඒකෙන් හොඳට අල්ලන්න පුළුවනි. ඇල්ලුවට පස්සේ යන්නේ අමුතුම දිහාවකට. ඉතින් අමුතුම දිහාාවකට අර විදියට හොන්දට හීනගාමි වෙන්නත් පුළුවන් ඉතින් මේක තුළින්. හොඳට හීනගාමි වෙන්න පුළුවන් වර්ණයෙන් මත්තේ ගත්ද හේතු අන්න වැරදි අදහස්සකින් මේ දේ පාවිච්චි කරා පාවිච්චි කරලා අර විදියට ප්‍රඥාව නැතිකම නිසාමද කොහෙදෝ ඉතින් අන්න අමුතු දිහාවකට ගමන් කරනු. අමුතු දිහාවට ගමන් කරන ඒ ගණන් කිරීම බොහෝ කාලයක් දුක පිණිස අහිත පිණිස හේතු වෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ව ෆයිට් කරන්න ගිහිල්ලා තේරුමකුත් නැහැ. ඒ වගේ කෙනෙක්ට ඉතින් අපි අවස්ථාව දීලා බලමු මොකද ඔය කොයි දේ කරත් යටින් කර්මය කියන දේකුත් ක්‍රියාත්මක වෙනවා. අපිට බැලූ බැල්මට පේනවා නිකන් මේ කර්මය නම් නැද්ද කොහෙද නැත්තම් මේ වගේ දේවල් කරගෙන මේ විදියට ජයට ඉන්නේ කොහොමද කියලා. නමුත් ඒකට අමතක වෙලා නැහැ. ඒ සුදුසු අවස්ථාව වහම සුදුසු විදියට ඒ කටයුතු ලැබේවි. ඒ අවස්ථාව ලැබේවි. එතකොට ඒ ලැබුණ දවසට ඉතින් හරි අමාරු ඉදිරෝ ගන්න. ඒ විදියට ඉදිරෝ ගැනීමට අපහසු තත්යකට පත් වෙන්න පුළුවනි. ඉතින් ඔය වගේ දේවල් ඇත්තටම මේ වටපිටාවේ මේ සමාජයේ මේ රැකී රක්ෂා කරන ස්ථානවල ඉතින් හොඳට දකින්න පුළුවන්. ඉතින් ඒ දැකීම කරගෙන දැනගෙන අපි ටිකෙන් ටික කටයුතු කරනකොට ආ මේ වගේ තැනැත්තෙක් තමයි එක තමයි මම මේ ගනුදෙනු කරන්නේ කියන දැනුවත් භාවයේ තියනවා නම් ඒක අපිට ලොකු ආරක්ෂාවක් සපයනවා. එතකොට වැරදි තැනින් අයින් වෙන්න බෑ. වැරදි පුද්ගලයා ආශ්‍රය නොකර ඉන්න බෑ. මොකද හේතුව සමහර විට ඉතින් රැකී රක්ෂා කරනකොට ඉතින් ඒ කට්ටියක ගැටෙන්න වෙනවා. ඉතින් මේ කර දා ඇද්දොත් අදින්නේ අංචියක් කියලා සමහර විට දන්නවා. ඉතින් දැනගත්තර මොකද ගැටෙන්නත් වෙනවා. ඉතින් ඒ ගැටෙන්න වෙන අවස්ථාවවලදී ඉතින් මම මේ ගනුදෙනු කරන්නේ මේ වගේ පුද්ගලයෙක් එක්ක කියන යම්කිසි දැනුවත් භාවයක් තියනවා නම් අපි අර විදිහට අන්ධ වෙන්නේ නැහැනේ. අන්ද වෙන්නේ නැහැ. ඒ වෙනුවට අර දන්නවා දැන් මේ යන්නේ මේ වගේ කෙනෙක් එක්ක. දැන් මේ කතා බහ කරන්නේ මේ වගේ කෙනෙක් එක්ක කියන දැනීම අපි ළඟ තියෙනවා. ඒ දැනීම අපිට අමුතුම විදිහේ ආරක්ෂාවක් සපයනවා. එහෙම නැතුව නිකන් ඔහේ ගිහිල්ලා පුරුද්දට ගිහිල්ලා ගනුදෙනු කරන්න ගියාම ඔන්න ඉතින් අතප්පයක් නැතුව තමයි එන්න වෙන්නේ. සමහර විට ළඟින් ගියොත් ඇහැක් නැහැ ඉතින්. ඉතින් ඒ වගේ අවස්ථාවල සිහිය පීටවගෙන මම මේ කටයුතු කරන්නේ මම මේ ලැඹෙන්නේ මෙන්න මේ වගේ පරිසරයකට. එතකොට මම අර විදියට ඇතත් බේරගෙන මමත් බේරගෙන නැගිනිත් බේරගෙන එන්නේ කොහොමද කියන අදහසින් පොඩ්ඩක් එළඹුණා නම් අනේ අවස්ථාවේදී අපිට අමුතුම විදිහේ ආරක්ෂාවක් තියෙනවා. අර විදියට සුපර් පවර් එකක ආරක්ෂාවක් තියෙනවා. ඉතින් ওই විදියට කෙනෙක් ඔය මේ වගේ වැඩ කරන කට්ටිය දැකලා සමහර විට ප්‍රශ්න නැගිනවා. ඇයි මෙච්චර මේ විදියට වැඩ කරලත් මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ? ඒකෙදි මට ඇත්තටම කියන්න තේරෙන විදිහට මේ තේරෙන එකට තේරෙනවා. ආයි නොතේරෙන එකට මැරලා ඉපදුනත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක මේ අලුතෙන් පහළ වෙන තේරීමක් කියලා හිතන්න අමාරුයි. තේරෙන එකට එදා ඉඳලා තේරෙනවා මෙයා එන්නේ මේ විදිහට තමයි. නොතේරෙන එකට අර කියනවා වගේ මැරිලා උපදින්න ඕනේ. ඒ මැරිලා ඉපදිලා ආවිල්ලා වත් තේරේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. ඒ වගේම අර විදියට අවංකව වැඩ කරන කෙනෙක් මේ වගේ ප්‍රතිපදාවකට වැඩෙන්න කලිනුත් ඒ ගිහි ජීවිත ගෙවන කාලෙ වෙන්න පුළුවන්. ඒ රැකී රක්ෂා කරන කාලෙ වෙන්න පුළුවන්. ඒ විදියට කටයුතු කරන කාලෙ මේ විදියේ බණක් අහන්න කලින් මේ විදියේ සිහියක් පිළිබඳ අදහසක් එන්න කලින් වුණත් ඒ තැනැත්තගේ චර්යාව ගත්තාම ඇත්තටම අවංකව වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ සුදුසු විදියට මිනිස්සුන්ට නිකන් අමුතු අංචිය දින්න නැතුව වැඩ කටයුතු කරපු පිරිස ඉන්නවා. ඉතින් ඒ වගේම අනිත් පැත්තට ඒ වගේ කට්ටියක් තිනවා. ඇද්දොත් තංචියක් කරොත් ওই විදිය වැඩක් රුන්නොත් පාරක කියන වගේ කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක මේ ප්‍රතිපදාව තුලින් ගැලපිලා ඉන දෙයක් නැත්තම් අර එදා ඉඳලා ඒ උපතින්ම අරගෙන ආපු හැඟීම්ද ඒ අදහස්ද කියලා අපිට කියන්න අමාරුයි. ඉතින් නමුත් ප්‍රතිපදාව තුලින් තමුන් අඳුන ගන්න කෙනෙක්ට ඇත්තටම අර විදිය නිවැරදි වීමක් දිහාට යන්න පුළුවන්. මොකද දන්නවනම් එයාගේ අර විදිහට මේ ප්‍රතිපදා වැඩිම කරන්නේ නිවැරදි දිට්ඨියකින් නම් මම මේ විදිහට මේ මමත්වයක් නැති කිරීම අපේ මේ ගනුදෙනුව නිකන් මචං ගනුදෙනුවක් වෙනුවට අපි මේ ගනුදෙනු කරන්නේ ඇත්තටම මේ ධර්මයක් පිළිබඳ. එතකොට ඒ වෙද්දි මේ ටිකක් හිතරිදීම් වගේ දේවල් වෙන්න පුළුවන්. කතා බහ කරනකොට ටිකක් කියන්න පුළුවන්. ඒ කියන කතාවලදී ඇයි අපි මේ හිතරි දෙන්නේ, ඇයි අපි මේ විදිහේ ගනුදෙනුවක් කරන්නේ, ඇයි අපි මේ විදිහේ බණක් අහන්නේ කියලා කල්පනා කරලා බැලුවොත් අන නිවැරදි එල්ලේ මොකද්ද කියලා අඳුනගත්තොත් ඒ හිත්‍රීදීම පාලනය කරගන්න අපිට ලේසි. නැවත නැවත හිත්‍රීදීම් සහිතව මේක වැඩ කටයුතු කරගෙන යන්න ලේසි. මොකද අපේ ඉලක්කෙ තියෙන්නේ මේ යාළුවීමක්වත් එක්කෙනෙක්ට එක්කෙනෙක්ගේ පිට කසා ගැනීමක්වත් නෙමෙයි, ඒ වෙනුවට මේ මමත්වය නැසීමක්. ඔය හිත්‍රීදීම් ඔක්කොම එන්නේ මමත්වය තුළින්. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් මම මේ යෙදිලා ඉන්නේ මොන වගේ වැඩකටද. බුදුරජාණන් වහන්සේ ඔකට කියන අඤ්ඤෝමේයා කප්පෝ කරණීයෝති. නිතර නිතර මෙනෙහි කරන්න කල්පනා කරන්න මම මේ යෙදිලා ඉන්නේ මේ වෙනස් වූ අදහසකින් තමයි මේ කටයුතු කරන්නේ. මගේ කටයුතු තියෙන්නේ වෙනස් වූ අදහසකින්, වෙනස් දිශාවක් සහිතව. එහෙම නැතුව මගේ බඩ වඩා ගැනීමක්වත්, රැකී රක්ෂා හොඳ කර ගැනීමක්වත්, එහෙම නැත්තම් මේ විදිහට වස්තු සම්භාර රැස් කර ගැනීමක්වත්, මාන්නයක් වඩා ගැනීමක්වත් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ හිත තුල සැනසීමක්, මේ හදවත තුල සැනසීමක් ළඟා කරගන්න අදහසකින් තමයි මම මේ වැඩ කරන්නේ කියන එක නිතර නිතර හිතට නගා ගන්න කියලා කියනවා. එතකොට අර මේ ප්‍රතිපදාවක් වඩන කෙනෙක් උනත් නිතර නිතර හිතට නගා ගන්න පුළුවන්. තමුන් තුලින් අර විදිහට ලෝභ ධර්ම, ද්වේෂ ධර්ම, අර විදිහේ හිතවිලි, අදහස්, වචන මතුවලාවත් නිතර නිතර කල්පනා කරනවා අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති. මම මේ වෙනස්ම වූ අදහසින් වැඩ කටයුතු කරන කෙනෙක්, මම මේ වෙනස්ම වූ දිශාවකට ගමන් කරන කෙනෙක් කියන එක නැවත නැවත හිතට නගා ගන්න කියලා සඳහන් කරනවා. මොකද්ද මේ වෙනස් වූ දිශාව? අන්න මේ දුකෙහි නැති කිරීමක් ඇත්නම් යහපති. මෙන්න මේ හිත හදවත නිවා ගැනීමක් ඇත්නම් යහපති කියන අදහසකින් තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් දැන් අපි ඒ ඉතිහාසය බැලුවොත් අන්න බුදුරජාණන් වහන්සේ සමීපේ ඒ දේවදත්ත හාමුදුරුවෝ පැවිදි වෙලා අවුරුදු 30ක් පමණ කාලයක් බොහෝම හොඳට පැවිදි දම් පිරුවා කියලා සඳහන් වෙනවා. එතකොට අන්තිම කාලේ තමයි ওই අංජබජල් ටික ඔක්කොම වෙලා තියෙන්නේ. එතකොට මෙච්චර අවුරුදු 20ක් 30ක් බුදුන් දැකපු පිරිස, ඒ වටපිටාවේ ඉන්න හාමුදුරුවෝ වෙන්න පුළුවන්, ගිහි පිරිස වෙන්න පුළුවන්, අවුරුදු 20ක් 30ක් බුදුන් දැකලත් දේවදත්ත හාමුදුරන්ගේ පැත්ත ගත්ත පිරිස ඉඳියානේ. එතකොට අපිට අමුතු විදිහේ, මට නම් පුදුම සහගතයි, බුදුහාමුදුරුවෝ දැකලත් දේවදත්ත හාමුදුරන්ගේ පැත්ත ගත්ත, ඒ පැත්තට ඡන්ද දීපු, ඒ පැත්ත අරගෙන ඒක නිවැරදි කියන්න ගියපු පිරිසක් ඉඳලා තියෙනවා. ඒතර අද කාලෙත් ඔයගේ දේවල් ඕන තරම් වෙන්න පුළුවන්. ඒක නිසා බුදුන් නිඳද්දි දේවදත්ත හාමුදුරන්ගේ පැත්ත ගන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් ප්‍රමාණ කිරීමේ හරි වැරද්ද අපිට හිතා ගන්න පුළුවනි. අනේ ඒක නිසාම දුකයි බුදුරජාණන් වහන්සේ කියනවා ප්‍රමාණ කරන්න යන්න එපා. මේගොල්ලෝ ප්‍රමාණ කරන්න හරි අමාරුයි. මොකද වටපිටාවෙන් හොඳට hina වෙලා බොහොම විවේකීව කතා කරනවා. වචන දෙකක් අතර හොඳ ඉඩසක් තියෙනවා. නිහඬ භාවයේ හඬ තියෙනවා වචන දෙකක් අතර. නමුත් අන්න කරන්න ගියාම කරන්නේ සබාවක කියන්න බැරි වගේ වැඩ තමයි. ඊළඟ තව කෙනෙක් ඉන්න බොහොම කලබලයි, කිසිම සීලයක් නැහැ, කිසිම වචනවල කිසිම පාලනයක් නැහැ. ඔහේ නිකන් මේ කොහෙද ගියපු එක්කෙනෙක් විදියට තමයි පේන්නේ. නමුත් ඇත්තටම සමහර විට හිත තුළින් අන්න අර විදිහේ නිවැරදි වීමක්, නිවැරදි දිශාවට ගමන් කිරීමක් තියෙන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා, කෙනෙක් කතා කරාම බොහොම ලෙන්ගතුයි. අයියෝ එන්න කියලා, මෙන්න කන්න කියලා තමයි කතාව. බොහොම සමීප වෙලා වැඩ කටයුතු කරනවා. නමුත් පොඩ්ඩක් විමසලා බැලුවොත් මේ සමීපභාවයට හේතුව මොකද්ද කියලා, වෙනමම දිසානතියක්, වෙනමම එකක් තමයි තියෙන්නේ. තව කෙනෙක් ඉන්නවා ගණන් ගන්නේ නැහැ. ගණන් ගන්නේ නැහැ. ආවද කියලා නිකන් අර නිකන් අයියාවේ කියලා අහනව ගතියට තමයි අහන්නේ. ඒ වගේම එහෙම ආගන්තුක සත්කාර කරන්න බදාගෙන හිංසිඹ වැළඹ ගන්න වැළඳ ගන්න යන්නේ නැහැ. නමුත් ඇත්තටම ඇතුළතින් යම් කිසි වෙනසක්, නිවීමක් තියෙන්න පුළුවන්. එතකොට අපි අර කෙනාට කැමති, ඒ කෙනාට ඡන්ද දෙනවා. අයියෝ ඔයා තමයි මට මේ වෙලාවේ හොඳට මේ යහපත සැලසුවේ, ඔයා තමයි මේ විදියට කරේ කියලා ඡන්ද දෙනවා. නමුත් වැරදි තැනකට තමයි ඡන්ද දීලා තියෙන්නේ. ඉතින් ඔය විදිහේ වැරදීම් ඉතින් අපිට කොතෙකුත් වෙලා ඇති. ඒ වැරදීම් නිවැරදි කරගන්න මේ වගේ බණක් ඇත්තටම හිතට ලං කරගන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ කියන කතාව අපිට ලං කරගන්න පුළුවන්. ඒ ලං කරගෙන කාලයක් තිස්සේ වැඩ කටයුතු කරනකොට, නැවත නැවත හිතට නගා ගන්නකොට, සමහර විට ටිකෙන් ටික අපිට බොහෝ කාලයක් තුල, කෙටි කාලයක් නෙමෙයි බොහෝ කාලයක් තුල, අර විදිහට දුරින් නෙමෙයි ළඟින් ආශ්‍රය කරලා, ඒ වගේම අර විදිහට මෙනෙහි නොකිරීමෙන් නෙමෙයි මෙනෙහි කරමින්, ඒ වගේම මෝඩයෙන් නෙමෙයි ප්‍රඥාවන්තයෙක්ට පුළුවන් වෙයි කාලෙත් එක ටික ටික මේවා මොන වගේ කෙනෙක් එක්කද මං ගනුදෙනු කරන්නේ, ඇයි මේ තැනත්තා මේ විදිහට කටයුතු කරන්නේ කියන හැඳිනීම හඳුනගන්න. ඉතින් වැන්‍යූ හැඳිනීමක් සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ බොහොම වටින ධර්ම දේශනාවක් අපිට ඉදිරිපත් කරා. මේ ඒ පුද්ගලයන්ගේ පුද්ගල ස්වභාවය අපිට තීරණය කරන්න බෑ කියන කාරණය බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච උන්වහන්සේ කුසියම්ම කෙනෙක්ට කියුමනක් උපයෝගී කරගෙන නිකසාල උපාසිකාව වෙනුවෙන් කියපු බණක් උපයෝගී කරගෙන අදට කොහොමද අපි ඒක යොදාගන්න කියන දේශනාව තමයි කරුණීය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරේ. කෙටියෙන් කිව්වොත් මිගසාලා උපාසිකාවගේ බ්‍රහ්මචාරී පුරාණ මාම සහ අබ්‍රහ්මචාරී සිදත්ත කියන මාමවරු දෙන්නම කොහොමද මේ මරණින් පස්සේ සුගතියක ඉපදුනේ කියන කාරණේ ප්‍රශ්න කළාම ඒ ගැන බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුර එහෙම අපිට බාහිරව කෙනෙක් දැකලා එක්කෙනාව ඒ කෙනාගේ ස්වභාවය තීරණය කරන්න බෑ කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ අද පැහැදිලි කරේ. ඒ වගේම පුද්ගලයන් 6 දෙනෙක් සම්බන්ධයෙන් කොහොමද අපි මේ වෙනස් ස්වභාවයන් 6ක් තියෙන පුද්ගලය ගැන සඳහන් කළා. අපිට ඒත් මේ බාහිර ස්වභාවයෙන් පුද්ගලයන් ප්‍රමාණ කරන්න බැරි බව කරුණී ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කළා. මේ ඒ පුරාණ සහ ඉසිදත්ත කියන මාමවරු දෙන්න ඇතාවත් බේරලා බිසවුන් වහන්සේවත් බේරගෙන තමනුත් බේරුණේ කොහොමද, ඒ විදිහට අපි මේ පුද්ගලයොත් එක්ක කටයුතු කරනකොට අපි තුල ඉන්න වෘකයක් නපුරු වෘකයක් අපි තුළ ඉන්න බව දැනගෙන කොහොමද මේ අපේ තියෙන අපේ තියෙන චෛත්‍ය ස්වභාව සහ අනිත් අය අතර තියෙන චෛත්‍ය ස්වභාව වල අපෙන් කොහොමද අපි දැනගන්නේ. නමුත් එහෙම දැනගත්තත් අපිට එහෙම වෙනස් පුද්ගලයන්ව ප්‍රමාණ කරන්න බැහැ කියන කාරණේ තමයි, අපි ප්‍රමාණ කිරීමේ සුදුසු පුද්ගල නෙවෙයි කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම කාලයක් තිස්සේ පුද්ගලගේ ස්වභාවය එක්ක ගනුදෙනු කිරීම තුළින් අපිට පුද්ගලය ගැන දැනගන්න පුළුවන් බවත්, ඒ වගේම ප්‍රශ්නයකදී පුද්ගලයේ ශක්තිය කොහොමද පුද්ගලයා ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරයෙන් කොහොමද පුද්ගලයාගේ ශක්තිය කියලා බලා ගන්න පුළුවන් බවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ වගේම සතිය දිනු කළ පමණින් කෙනෙක් යහපත් හෝ අයහපත් වෙන කෙනෙක් යහපත් වෙන බව අපිට තේරුම් කරන්න බෑ ඒක තියෙන නිමි දෘෂ්ටිය තුලින් කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. මෙහෙම සතිය අපි කාලානුරූප වඩාගෙන යනකොට දුකෙහි අඩුවීමක් තියෙනවා නම් හිත නිවන ස්වභාවයක් තියෙනවා නම් අපි මේ යන්නේ නිවැරදි දිශාවට කියලා අපිට තහවුරු කරගන්න පුළුවන් කියන කාරණේ තමයි මම හිතන්නේ අවසානයේ මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දේශනා කළේ. අපි මේ ප්‍රතිපදාවක් වඩන්නේ ඇයි කියන කාරණේ නිතරම අපි මේ එකිනෙක ගැටුම් අපිට ජීවිතයේදී දෛනික ගැටුම් වලට එනකොට මුහුණ දෙනකොට අපි ඇයි මේ ප්‍රතිපදාවක් වඩන්නේ කියන කාරණය මතක් කරගත යුතු බව දේශනා කළා. ඒ කියන්නේ මමත්වේ නැති කරගන්න නම් අපි මේ අපිට නැගෙන ගැටුම් වල දෙන මාන ස්වභාවයන් කොහොමද මතුවෙන්නේ, ඒව තුළින් අපි කොහොමද මේ මාර්ගය ඉදිරියට යන්නේ කියන කාරණය පැහැදිලි කරගන්න පුළුවන් කියන වටින දේශනාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා. අපේ වැඩසටහනේ ඊළඟට තියෙන්නේ ආධුනික පිරිසට අපේ උපදේශ පත්‍රිකාව මතක් කරන්න මම ඒක ෂෙයා කරන්නම් හැමෝටම තේන්න. මම හැමදාමත් කියනවා වගේ මේ සතිය වඩනවා කියන එක එක ජාතියකට එක ආගමකට එහෙම නැත්නම් දේශ සීමාවකට සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මිනිස්සෙක් වෙලා ඉපදුණු හැම කෙනෙක්ටම මේ සතිය වඩනවා කියන එක කරන්න පුළුවන්. ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් විදිහට සලකන්න පුළුවන් දෙයක්. ඒක නිසා ඇත්තටම මේකට අවශ්‍ය වෙන්නේ තමන්ට මේකට හැකි කියන හැකි සංඥාව සහ ඒකට තියෙන උවමනාව විතරයි. එහෙම තමන්ට මේක උවමනා කියලා හිතිච්ච කෙනෙක්ට එහෙම නැත්නම් මේක කළ යුතුයි කියලා තම විශ්වාස කරන කෙනෙක්ට කළ යුතු කාරණා කිහිපයක් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සරලව දක්වලා තියෙනවා හැම දිනාටම තේරුම් ගන්න පහසු වෙන විදිහට. නිස්සරණවණෙන් ඉදිරිපත් කළා තියෙනවා වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන්. එහිදී අපි වීඩියෝ දෙකක් මෙහිදී සඳහන් කළා තියෙනවා, සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් තියෙන මූලික උපදෙස්, කොහොමද සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම කරන්න කියන එක. ඒක අවශ්‍ය කෙනෙක්ට ඉන්නව නම් අද සම්බන්ධ වෙන කෙනෙක්, එහෙම නැත්නම් මේ මූලික උපදේශ ආයත අලුත් කරගන්න ඕන කෙනෙක් ඉන්නව නම් මම දැනටමත් මේක මික්සලාර් එකට යොමු කරා, Zoom එකටත් මම තව ටිකක් මේක යොමු කරනවා. ඒ වීඩියෝස් වලට ගිහිල්ලා අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙම තොරතුරු ලබාගෙන වැදගත්ම දේ මේ දිනපතාම මේ මේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීමක යොමු වීම තමයි වැදගත්ම දේ. ඒකට තමන්ට පුළුවන් කාලයක් දිනපතා යොදා ගන්න උත්සාහ කරන්න, පැයක් පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම බැරි නම් පැය භාගයක්, විනාඩි 20ක්, විනාඩි 15ක් තමන්ට පුළුවන් ආකාරයෙන් දෛනිකව මේ කාර්ය සඳහා තමන්ගේ පැය 24න් පොඩි වෙලාවක් යොදා ගන්න එක තමයි අපි කරන්න ඕනේ. ඊට පස්සේ එහෙම දෛනික සතිමත් ඇවිදීම හා සතිපත් ඉඳ ගැනීම කරලා ආවම වශයෙන් පැය දෙකක සතිමත් ඇවිදීමක්, පැය දෙකක සතිමත් ඉඳ ගැනීමක් කරාට පස්සේ තමන්ට ලැබෙන අත්දැකීම් ඔගලන් පුළුවන් විදිහට සටහන් කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඇවිදිනකොට කොහොමද කකුල් වලට දැනුනේ, ඉඳගෙන ඉන්නකොට මොනවද දැනුනේ, හුස්ම දැනුණාද, ඉඳගෙන ඉන්න ඉරියව්ව දැනුණාද, උදරයේ උස් පහත් වීම දැනුණාද, ඒ වගේ විස්තර ටික තමන්ට දැනෙන විදිහට රිපෝට් මේ අත්දැකීම වාර්තාවකට ගන්න. එහෙම වාර්තාවක් ලියලා ඒක අපිට යොමු කරන්න පුළුවන් Google Forum එක සහ ඊමේල් ලිපිනේ දක්වලා තියෙනවා. ඒවා ආශ්‍රයෙන් අපිට ඒවා යොමු කරන්න පුළුවන්. එහෙම යොමු කරලා අපි යොමු කරාම අපි හැම ඉරිදාම මේ වැඩසටහන පවත්වාගෙන යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් පස්සේ අපිට පුළුවන් ඒ අපිට ඉදිරිපත් කරන වාර්තා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා අපිට ඒ ඒ අදාළ පුද්ගලයන්ට අවශ්‍ය මේ සතිමත් බව වැඩි වීම ඉස්සරහට කරගෙන යෑමට අවශ්‍ය වෙන තොරතුරු සහ උපදෙස් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම හැම ආය මතක් කරන හැම සතියකම මේ වෙලාවට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඉතින් සතිපතා ප්‍රශ්න වාර්තා ලිව්වත් නැතත් ඔයගලන්ට මේකට සම්බන්ධ වෙලා තමන්ගේ සතිය වැඩි දියුණු කර ගැනීම සඳහා උපදෙස් ලබා ගන්න පුළුවන් කියලා මතක් කර සිටිනවා. ඒක තමයි අද අපිට තියෙන උපදෙස් වාර්තාව. මට මන් දන්න විදිහට නම් අද අපිට ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ. ඒක නිසා අපිට පුළුවන් අද මේ වාචික ප්‍රශ්න වලට අවස්ථාවක් ලබා දෙන්න. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් වාචිකව ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපිට පුළුවන්. රේස් හෑන්ඩ් ඔප්ෂන් එක පාවිච්චි කරලා අත උසලේ බව දැනුම් දෙන්න. එතකොට අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද මේ Q&A එකට මොන ස්වාමීන් වහන්සේද වැඩම කරන්නේ?
මේ මමත් මේ ඉන්න කියලා බැලුවේ මුල ටිකේ සාගර හාමුදුරුවෝ සම්බන්ධ වෙනවා කියලා කිව්වා. හැබැයි සාගර හාමුදුරුවෝ නම් තාම හොයාගෙන නැහැ. මේ අපේ ධම්මගුත්ත හාමුදුරුවෝත් ඉන්නවා මෙතන.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ප්‍රශ්න තාම නම් පද්මනන්ත ප්‍රශ්න තාම ඇවිල්ලා නැහැ නේද?
ආ ප්‍රශ්න නැද්ද? හොඳයි ඉන්නේ අපි එනයි ඉක්මනට.
සාමනේ මේ රාජික ප්‍රශ්නනේ.
එන අපි කියමු පද්මනානෝලාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න කියලා.
හොඳ යෝජනාවක් ස්වාමීන් වහන්සේ.
කවදාවත් කටහඬ අහන්නත් හරි අමාරුයි, නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඉන්නවද නැද්ද කියලා හොයාගන්න බෑ.
උනාට ඔක්කොම උදව් කරන ඔක්කොම අපේ ඇඩ්මින් වැඩ කරන්න පත්මනන්ද. ඒක නිසා අද හොඳ අවස්ථාවක් පත්මනන්ද එන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න බෑ.
මට දැල්සන ප්‍රශ්නයක් හිතට ඉන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හිතට ආවම මම ඉදිරිපත් කරන්න.
ප්‍රශ්න නැති එක ඉතින් හොඳයි, ඇත්තටම නිවනට ළඟයි.
එහෙනම් අපි නිවනට හරි දුර ඇති ස්වාමීන් වහන්සේ. මට නම් හැමදාම හරියට ප්‍රශ්න තියෙනවා.
දැන් නැති මම නෙමෙයි රාජිකාණ ඒක කියන්නේ. මම දැන් වියානත් පීනන්න ගිහිල්ලා ඇති. ඒකයි මේ දැන් පීනන්න පීනලා රිපෝට් එකක් ලියන්න කිව්වනේ. ඒකට මේ කල් යනවනේ. ඒකයි මේ අද රිපෝට් එකක් නැත්තේ.
ඒක වෙන්න ඇති ස්වාමීන් වහන්සේ. මම මැසේජ් එකකුත් දැම්මා. මේ රිප්ලයි එකක් තිබුණ නෑ ස්වාමීන් වහන්සේ.
පීනලා පුරුදු වෙලා ලියන එක ලේසි නෑනේ.
එහෙමයි. ස්වාමීන් වහන්ස නාමන්ත අතුස්සල තියෙනවා නාමන්ත මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඔයා
බොහොම ස්තුති රාජික තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අවසරයි මම මම ස්වාමීන් වහන්සේ දැන් අධර්ම දේශනාව කියනත් ස්වාමීන් වහන්සේ ආයතනයක වැඩ කරලා තියෙන යම් යම් කාරණා ගැන ප්‍රකාශ කළා ඒ වගේම බීසදී මමත් ප්‍රශ්නයක් යොමු කළා ඒකටත් මම හිතන්නේ ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා සෑහෙන ඊට පසුවත් වාචික ප්‍රශ්න ඉදිරිපත් කළා මට මතකයි රාජිකාත් බන්දුල මහත්මයාත් ඊට පස්සේ නදී පුත් කරුණ එක්තරා ඒ සමාන්තර මට හිතෙනවා ස්වාමීන් වහන්සේ දැන් ආයතනවල වැඩ කරනකොට සමහරවිට අපි නොදන්න පිරිසක් අතරට එකපාරට වැඩ කරන්න ගියාම ඒ අය කවුද කොහොමද කියලා ඉතර තේරුමක් ගන්න බැහැ. දැන් කෙනෙක්ගේ සහජයෙන් වගේ නම් මොකක් හරි කළමනා කරන ශෛලියක් තියෙනවා. දැන් උදාහරණ මගේ වැඩ කරන ශෛලිය තමයි මම අනිත් පැත්තට වැඩ කරද්දී හැමතිස්සෙම එයාගේ හිත රිදෙන්නේ නැති වෙනම වැඩ කරලා ඒ අය උනන්දු කරනවා. ඒ මගේ යටතේ වැඩ කරත් මට ඉහළින් වැඩ කරත් මම සාමාන්‍යයෙන් විශ්වාස කරන කෙනෙක්ගේ ශක්තියතාවයේ ශක්තිය හැකියාව වැඩිවීම තියෙන්නේ ඒ ඉතාම සතුටින් වැඩ කරද්දි කියලා. ඉතින් මගේ ශෛලිය එහෙම දියුණු වෙච්ච ශෛලියක්. ඉතින් එහෙම නැති ආයතන ප්‍රධානීන් එක්ක මටම වැඩ කරන්න පටන් ගත්තාම මට සෑහෙන ගැටීමක් ඇති වෙනවා. ඉතින් දැන් වැඩ කරන තැනත් එහෙම එකක් තියෙනවා. මට ඉහළින්ම ඍජුව ඉන්න ආයතන ප්‍රධානියාගේ වැඩ කරන ශෛලිය ටිකක් අර වැඩවසම් ක්‍රමයේ ශෛලියක්. ඒක ටිකක් කෙනෙක්ට මං වගේ කෙනෙක්ට ඒක විවේචනය කරන්න පුළුවන් ඍජුවම. ඉතින් මගේ හිතේ අර ඒ ඔස්සේ වෙන විවේචනය තුළ ලොකු චිත්ත ධාරාවක් සකස් වෙනවා. මට ඒක නිකන් සෑහෙන සරලට තේරෙනවා. දැන් මම වැඩ කරන ශෛලිය සම්පූර්ණයෙන් වෙනස්, මෙයා වැඩ කරන ශෛලිය සම්පූර්ණයෙන් වෙනස්. මම ඊටාම නොගැලපෙන තැනක ඉන්නේ. මට අර මේ මංගල සූත්‍රයේ තියෙන අසේවනාච බාලාණං පතිරූප දේශ වාසෝච වගේ ගාථා වලින්ම තේරෙනවා දැන් මේ මෙතන සුදුසු නෑ කියලා. ඉතින් මට වුණා දැන් මේ දවස්වල කොවිඩ් ප්‍රශ්න නිසා රැකියාව මාරු කරන එකත් ලේසි නෑ. ඉතින් මම කල්පනා කරා මේකට හොඳම විසඳුම තමයි දැන් ඒ කෙනාට මම සමහරට දැන් ප්‍රකාශ කළොතින් සමහර විට එයා ඒ පුද්ගලයා එච්චර කැමති නෑ තියෙන ප්‍රශ්න වුණත් ඒක හරබර සහිතව හොඳට ප්‍රකාශ කරලා ඉස්මතු කරලා විසඳන්න එහෙම කැමැත්තක් එච්චර නෑ. ටිකක් ඒක යට දාලා එයාට ඕන ඒ වෙලාවට වැඩි කරගන්න විතරක් වගේ ඕන ගතියක් තියෙනවා. ඉතින් මම කල්පනා කරා මම මේකට මොකක් හරි හදාගන්න ඕන, මගේ ඇතුළෙම සතියෙන් ආධ්‍යාත්මිකව ක්‍රමයක් හදාගන්න ඕන. එයා මොන දේ කරත් මම හිත වැටෙන්නේ නැතුව ඒ ආයතනය වෙනින් මම හරි කියලා දකින්නදී ඒ මොහොතේ හරියටම කරන්න කියලා. ඉතින් මම මේ ගියපාර මේ වැඩසටහනේදීම කමඨාන් ප්‍රශ්නෙන් මේවා කරා ඉදිරිපත් කරාම ස්වාමීන් වහන්සේ කිව්වේ ඒක මේ ප්‍රශ්නට මූල හේතුව මූලික ධාතුව වෙන්නේ මගේ හිතේම තියෙන ඒ අපේක්ෂාවේ මට්ටම, තණ්හාව, ආශ්‍රිතව සකස් වෙන සිතිවිලි ධාරාව කියලා. මම ඉතින් ඒ කමඨාන් පිළිතුරත් අනිත් අය ඉදිරිපත් කරපු ප්‍රශ්න පිළිතුරුත් බලලා නිරීක්ෂණය කරා පහුගිය සතිය තුලත් ටිකක් අසිරුතා ආවා. නිරීක්ෂණය කරනදී මට තේරුණා මේ මගේ හිතේ දැන් මම කයට සිත අරගෙන මගේ හිතට සිතුවිල්ලක් ඒ ප්‍රශ්නයක් එනකොට මගේ හිතේ දැන් අර ටිකක් දැවිලි ස්වභාවයක් එන විදිහට සිතුවිලි වලින් තමයි පටන් ගන්න. මම කරේ කයට හිත තියාගෙන මේ සිතුවිල්ලක් එන තැන බලන. එනකොටම මේ කල්පනා කරලා නවත්වනවා. දැන් ආ මේ જાති සිතුවිල්ලක් ඉන්නේ, මේක හානි කරයි, මම නවත්වනවා කියලා කයට ආපහු හිත දාරන් අර සිතුවිල්ල බ්ලොක් කරා වගේ එකක් කරා. ඒ අදාළ ප්‍රශ්නේ පුද්ගලයා සම්බන්ධ සිතුවිලි එනකොට මගේ වැඩේට විතරයි මම ඒකට අවධානය යොමු කරන්නේ. ඒ වගේ කරලද්දී මට තේරුණා දැන් අර දැවිලි ස්වභාවය එනකොට වැඩි හරියක් ඉන්නේ මගේ හිතේ තියෙන ආත්ම සංඥාවක්. දැන් මේක මෙහෙම වෙන්න ඕන, මේ මම මෙහෙම වෙන්න ඕන, මේ පුද්ගලයා මෙහෙම වෙන්න ඕන කියලා ආත්ම සංඥාවක් ප්‍රබලව තියනවා කියලා. ඒක විදිහට මේ සියුම නිරීක්ෂණය කරද්දී මට තේරුණා මේ ඇත්තට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අර මම මගේ කියලා මගේ ආත්මය වගේ ආත්ම සංඥාවකින් මගේ කලමනා කරන ශෛලියේ මෙහිමයි කියලා එකක් හදාගෙන තියෙනවා. අර බාහිර පුද්ගලයා ඒ කියන්නේ මට උඩින් ඉන්න විධායක නිලධාරියාගේ මේ කලමනා කරන ශෛලියේ මෙහිමයි කියලා එකක් මම හදාගෙන තියෙනවා. එතනින් තමයි මේ ගැටුම එන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මේ සෑහෙන ප්‍රශ්න අඩු වුණා. මම මේ අර හිතේ තියෙන දැවිලි ස්වභාවය අඩු කරගෙන අදාළ කාර්යය කරන්නේ චේතනාව විතරක් කරගෙන පහුගිය සතිය තුළ මට වැඩ කරන්න හැකියාවක් ආවා. දැන් එතනදී ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව ඉදිරි කරා අර කෙනෙක්ව මනින්න අපිට බෑ, ඒක බුදුරජාන් වහන්සේලාට පමණක් විශේෂ වෙන විශේෂ ක්ෂේත්‍රයක් කියලා. ප්‍රායෝගික වුණාට අපිට මැනල ප්‍රත්‍යක්ෂ තීරණයකට එන්න බැරි වුණාට මේ වගේ අවස්ථාවල වැඩ කරන්නම වෙනවානේ. ඉතින් එතකොට මම හිතුවේ අර අර වගේ අර ආත්ම සංඥාවත් එක්ක එන විසඳුම මට ටිකක් සහනශීලී තත්ත්වයක් ඇති කරා කියලා සොයනංශ. ඒක තමයි සොයනංශ මේ ප්‍රකාශය වගේ ප්‍රකාශයක් සහ ප්‍රශ්නයකුත් තියෙනවා.
ඔය ඒක තමයි. දැන් නාමන්ත මහත්තයාට මෙහෙම හිතාගත්තා නම් හරි, කමඨහනක් ලැබිලා තියෙන අදහසකින් ගත්තා නම් හරි. එතකොට ඔය වගේ පරිසරයකට ගිහාම තමයි අපේ කමඨහන් නියම විදියට සුද්ධ වෙන්නේ. එහෙම නැතුව අපි අර කම්ෆර්ට් එකේ ඉන්නකම් ඕවා තේරෙන්නේ නැහැනේ අපිට. ඉතින් අපේ හිත තුළ දැන් මේ ඕස්ට්‍රේලියාව ඉඳගෙන කතා කරන්නේ. එතකොට ඒ යම් කිසි අපි නන්නාඳුනන පුද්ගලයෝ සහිත ආයතනවල වෙන ජාති ආගම් සහිත ආයතනවල තමයි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක අපි අර කියන විදියට පතිරූප දේශ වාසය, ඊට පස්සේ අර විදියට මේ බාලයන් ඇසුරු නොකිරීම ගැන හිතන්න අමාරුයි ඒ වගේ පරිසරයක. ඉතින් මෙහෙ වුණත් එහෙම එකක් නැහැ කියලා තමයි මම නම් හිතෙන්නේ. රැකී රක්ෂා කරන්න ගියාම ඉතින් ඔය වගේ පරිසර තමයි හැමතැනම තියෙන්නේ. බෙල්ලෙම කපන තැන් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ඒවට අපිට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අර ඒ වගේ තැනකදී ඔය වගේ දේවල් හොයන්න හරි අමාරුයි. ඒ වෙනුවට අපි ඒ සුදුසු පරිසරයට අනුව හැඩගැහිමක් තියෙනවා. එතකොට එක එක්කෙනාගේ මැනේජ්මන්ට් මෙතඩ් එක වෙනස්නේ. එතකොට නාමන්ත මහත්තයාගේ එකත් එක්ක ගැළපෙන්නේ නැහැ ඔය පුද්ගලයාගේ එක. එතකොට එයාගේ චරියාව ඉතින් ඒක පිළිබඳ ඝට්ටණයක් තමයි තියෙන්නේ. එතකොට ඒ ඝට්ටණේ තමුන්ගේ පැත්තෙන් නිවැරදි කරගත්තා නම් එතකොට ඕන පුද්ගලයෙක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම හිතමු, දැන් ওই හිත්‍රිදීමක් හිතේ පීඩාවක් මතුවලා එනවනේ. අන්නේ හිත්‍රිදීම හිතේ පීඩාව අපි හිතමු අයින් නොකර ඉන්න, ඒ පීඩාව එක්ක ඉන්න විදිහ ඉගෙන ගත්තා නම් ඒක තමයි හොඳම ක්‍රමී. දැන් ඔය පොඩි ප්‍රතිකර්මයක් කරගෙන තියෙනවා. ප්‍රතිකර්මය මොකද්ද? ඒක මග හරිනවා. ඒ හිතවිල්ල අපි අරගන්නේ නැහැ. හරියට නිකන් අර රතුපාට වෘකයව කොහේ හරි දාලා වහලා ලොක් කරලා එයා නෑ වගේ හැඟීමකින් අපි ඉන්නවා. නමුත් ඇත්තටම ඔන්න හිත්‍රිදීම අපි තුල එනවනේ. ඒක එන්නේ කවහේ බාහිර කටයුතු ගැන කිව්වත් අපි තුල තියෙන හැඟීමක් නිසා, අපි තුල තියෙන අදහසක් නිසා තමයි ඒක මතුවලා එන්නේ. මහත්තයාගේ සිස්ටම් එකට, මහත්තයාගේ කටයුතු වලට අනිත් කෙනාගේ ඒවා ගැළපෙන්නේ නෑ. ඒතර මම හදාගෙන තියෙන පද්ධතියට අනුව ඒ කරපු වැඩේ ගැළපෙන්නේ නැහැ කියන එකනේ ඔය තියෙන්නේ. එතකොට ඒ හිත්‍රිදීම අපිට මග ඇරලා අයින් කරන්න පුළුවන්. නමුත් ඊළඟ පියවර විදිහට කල යුත්තේ තමයි ඒ හිත්‍රිදීම සමනය කරන්න යන්න එපා. වෙනුවට ඒ හිත්‍රිදීමත් එක්ක ඉන්න. ඒ ඉන්න එකෙන් අපි බාර ගැනීමක් සිද්ධ කරනවා ඒ හිත්‍රිදීම. අර රතු වෘකයාට යාගේ ක්‍රියාව පෙන්වන්න ඉඩ දෙනවා. එතකොට ටිකක් අමාරුයි. ඉතින් කෙන්ද්‍රි ගෑවෙන ගතියක් එනවා ඉතින්. නමුත් ටික ටික උත්සාහ කරනකොට අපිට දකින්න පුළුවන් මේ හිත්‍රිදීම අතරේ මම මේ විදිහට කටයුතු කරනකොට, ඒ හිත්‍රිදීම සමනය නොකරගෙන කටයුතු කරනකොට ටික ටික මේ අසනීප නිට්ටාවටම සුව වෙන ගතියක් මතුවලා එනවා. අපි බාර ගැනීම තුලින් අපි තේරුම් ගන්නවා මගේ මේ හිත රිදෙන්නේ ඇයි, මම අපේක්ෂා කරපු විදිහට මේ වැඩ කටයුතු නොවුණු නිසා. එතකොට හිත්‍රිදීම අයින් කරන එක නෙමෙයි වැඩේ. අයින් කරන්න පුළුවන් ඇතරම. ඒ දරන්න අමාරු වෙලාවේදී අයින් කරන එක, ඒ අවධානය වෙන තැනකට යොමු කරන එක, වෙන දෙයක් කෙරෙහි මානසිකාරය පවත්වන එක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. නමුත් ඒ පියවර තියෙනවා. පඩිපෙළේ එක පඩියක් තමයි පෙන්වන්නේ. නමුත් ටික ටික ඉදිරියට යනකොට අපි මේ හිත්‍රිදීමත් එක්ක ඉන්න උත්සාහ කරනවා. මේ තුවාලේ සමනය කරන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. මේ තුවාලේ නිවැරදි ස්වභාවය මේක තමයි කියන අඳුර ගැනීමක් අපි කරනවා. ඒ අඳුර ගන්න ඒ තුවාලේ බාර ගන්න මොකද වෙන්නේ? අපි අර නිරෝගී භාවයකට, ඇත්ත නිරෝගී භාවයකට පත් වෙන්න ටිකෙන් ටික යොමු වෙන්න පුළුවන්. එතකොට ඔත්තනම වැඩ කරන්න. ඔය මනුස්සයා එක්කම නිතරම ගැටෙන්න කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. ඒක ගොහම ඉතින් අමාරුයි හිතට. අමාරුයි. ඉතින් ඒ අමාරු වුණාට මොකද? ඔතන තමයි නියම රැකියා ස්ථානේ. ඔය තමයි නියම පුද්ගලයා. එතකොට ওই පුද්ගලයා එක්ක අවුරුදු ගණනාවක් වැඩ කරනකොට සමහර විට ওই තියෙන අඳුරු ගතිය හිත තුලින් සමනය වෙනකොට මේ තැනත්තගේ ක්වොලිටීස් ටිකක් අඳුර ගන්න පුළුවන් වෙයි. අර කියනා වගේ අපිට දිරවන්නේ නැහැ. නමුත් දිරෙවේ නැතුණාට මොකද? සමහර විට අර ඇතුළතින් හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. යාගේ මැනේජ්මන්ට් සිස්ටම් එක තමයි මේක. එයා ප්‍රශ්න සාකච්ඡා කරගෙන දිගහැරගෙන යනවට කැමති නෑ. නමුත් ටික ටික ඒ සිස්ටම් එක අඳුනගෙන යනකොට සමහර විට අවුරුදු කීපයක් යනකොට මෙතන නැත්තා එහෙම වුණාට මෙයාගේ මේ මේ ක්වොලිටිස් තියෙනවා. මේ මේ පැත්තෙන් අනිත් ඔය අවස්ථාව දෙන කට්ටියට වැඩිය හොඳයි කියලා අඳුන ගැනීමකත් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔතනම තමයි ස්ථානේ, එයාම තමයි පුද්ගලයා. ඒ ඉත්‍රිදීම සමනය නොකර ඉන්න හුරු වුණා නම් එතකොට ඉතින් පළලා ඉතින් ලුණු දැම්ම වගේ තමයි. නමුත් කාලෙත් එක්ක ඒක ටිකෙන් ටික තුවාලේ නිවැරදි සුව වීමක් දිහාවට යන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. දරන්න අමාරු වෙලාවට ටික ටික. නමුත් නිවැරදි ප්‍රශ්නේ මූණ දෙන්න වෙනවා. අර වෘක්කයාව ලොක් එක අයින් කරලා එළියට ගන්න වෙනවා. එයාගේ ඒ තියෙන පීඩාව විඳින්න වෙනවා. ඒක බාර ගන්න වෙනවා. බාර ගන්න බාර ගන්න මොකද වෙන්නේ? අන ටික ටික ඒ කියන නිවැරදි සුව වීමක් දිහාවට යයි. ඒක නිසා ඔත්තනම වැඩ කරන්න ඔය පුද්ගලයාකම ගැටෙන්න කියලා තමයි අපිට කියන්න
තියෙන්නේ. ඒක මටර්ෂල් සොයිනස් උත්සාහ කරන්න පුළුවන් මේ වෙලා තියෙන්නේ. මම එතන බැලුවම දැන් උපවාසිකේ පිළිතුර හරි ප්‍රායෝගික කරන්න ගියම මට එතන අර කය පිළිබඳව තියෙන සීය පොඩ්ඩක් දුර්වල වෙලා මේ සිටිවිලි වලට මාව ටිකක් ඇදීගෙන යනවා. අන්න එතනින් තමයි එතනින් ද්වේෂය ඇත්ත තියෙනවා, කලකිරීම ඇති වෙලා මේ අනිත් කරන වැඩවලට ඒ කියන්නේ හිතේ හිත මෙහෙවල කළ ඒ මොහොතේ කළ යුතු වැඩවලින් අවධානය ගිලිහෙනවා. ඉතින් ඒකේ දිගටම කරගෙන આવොත් ඒ වෙල තව ප්‍රශ්න ටිකක් එන්න පටන් ගන්නවා. මම ඒ නිසා තමයි අර తాවකාලික පරික්ෂිත කයට හිත අරගෙන ඒක සම්පූර්ණයෙන් පැත්තකට කරලා එහෙම කරන්නේ. මට මම උත්සාහ කරලා බලන සොයනසේ ඉච්චර හැකියාවක් තියෙද කියලා විශ්වාස නැහැ. මෙතනදී මේ මොහොතේදී එක අර සොයනස කියන වගේ අර ඒ බලාගෙන ඉඳලා මේක සමතේකට පත් වෙන එක කරන්න පුළුවන් වෙයිද දැන්නේ. නමුත් මම ඒ ගැන මේ සිහි පවත්වන්නම් සොයනස.
ටික ටික උත්සාහ කරලා බලන ආනන්ද හාමුදුරුවෝත් කියනවා මටත් කරගන්න බැරි වුණා කියලා. මේ ශාසනේ සතිමන්ත භික්ෂුන්ගෙන් අග්‍ර කියනවා භාග්‍යවතුන් වහන්සේට අසනීප වුණා. බලන්නකෝ මට සී කල්පනාවල් නැතුව ගියා, උතුරු දකුණත් මාරු වුණා, මට හරියට මේ කම්පනාවක් නැතුව ගියා කියලා. ඉතින් කියනවා ආනන්ද මේ අනුන් ගැන අපේක්ෂාවෙන් ඉන්න එපා, තමුන්ගේ පිළිබඳ තමුන් සරණක් කරගෙන තමුන් ආරක්ෂාවක් කරගෙන යන විදිහ පුරුදු වෙන්න ඕනි කියලා මේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ. ඉතින් එතකොට ඉතින් අපිට මේ වැරදිලි වෙන්න බෑ කියලා කියන්න බෑ. නමුත් දැන් දන්නවනේ ආ කයට ආරක්ෂාව ගන්න විදිහ දන්නවා. කය පීඩ කරගෙන මේ වගේ එකකින් අත්මිදින විදිහ දන්නවා. දැන් ඊළඟ පියවර තමයි ඉතින් අර දිහාවට යන එක. එතකොට ඉතින් කය පිළිබඳ සිහිය නැති වෙන එක අහන්න දෙයක් නෙමෙයි. අර හිතවිලි නලියනවා, ඒ අච්චාරු දැම්ම වගේ ගතියක් එනවා. ඉතින් ඒකට මුහුණ දෙන්න අපි සූදානම්ද නැද්ද කියන ගැටලුව තමයි උතන තියෙන්නේ. ඒ තුවාලෙත් එක්ක ඉන්න ඕනේ. තුවාලෙත් එක්ක ඉන්නකොට ඔය කියන තරම් ඔය අකා කළු නෑ. නමුත් අපි කියනවනම් මුලින්ම අම්මෝ තුවාල වෙන්න බෑ, රිදෙන්න බෑ, ඒ විදිහට පීඩාවල් එන්න බෑ කියලා. ඉතින් එතකොට අපි ඒ අභියෝගයට සූදානම් නෑ කියලා නේ තියෙන්නේ. ඉතින් ඊළඟ පඩිය ගැන මම මේ කියන්නේ ඔය ඉන්න තැන හොඳයි. නමුත් එතනින් එහාට තව වඩා හොඳක් දිහාවට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඕවා සමනය නොකරන දිහාවකට ගිහිල්ලා බැලුවාම තුවාලෙත් එක්ක ඉන්නවා. එතකොට මේ ලැබිලා තියෙන කුණු කන්දලේ එක්ක ඉඳීමක් සිද්ධ කරනවා. ඒක ඉතින් ලේසි නෑ. ඉතින් ඒක ටිකෙන් ටික පරීක්ෂා කරලා බලන්න. එකපාර ගියොත් බෙල්ල ජොබ් එක ගහලා යන්නත් පුළුවන්. ඒකින්ද ටිකෙන් ටික පරීක්ෂා කරලා බැලුවාම වැඩි ලිමිට් එක පයින්නවා කියලා දැනෙනවා නම් ආපහු අර මුල ආරක්ෂක භූමියට ගන්න විදිහක් දන්නවනේ. ටිකෙන් ටික
එහෙමයි සොන්නස. බොහොම පින් තිරුවන් සරණයි අවසරයි
ස්වාමීන් වහන්ස. තව අත් දෙකක් ඉස්සලා තියෙනවා. ඊට කලින් මම නාමන්ත කිව්වකට එකේදී ඔබ වහන්සේ දීපු පිළිතුරු ගැන මට ඇතිවෙච්ච ගැටලුවක් ඉදිරිපත් කරන්න අවසරයිද?
හදයි කියන්න බලන්න.
අවසරයි ධම්මදූත ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේවත් අපි බොහොම ගෞරවයෙන් මේ ධර්ම සභාවට පිළිගන්නවා. මේ මට ඇත්තටම ඔය අපේ ඔෆිස් එකේදී ඇති වෙන ගැටලු වලදී මම මෑතකදී මට දැනෙච්ච දේවල් එක මම හිතාගත්ත දෙයක් තමයි. දැන් මේ නාමන්ත කිපිකුත් ඒක තේරෙනවා. අපි නිතරම හිතන් ඉන්න අපි හිතන විදිය හරි කියලා. අර නසන්ති සූත්‍ර වගේ අපේ සංකල්ප ටික අපේ දෘෂ්ටිය හරි කියලා හිතන් ඉන්න. එතකොට අපේ එක හරි කියලා අපි ගන්න නිසාම අනිත් අයගේ වැරදි කියලා අපි උපකල්පනයකට වගේ එනවා කියලා මට හිතෙනවා. ඒක නිසා අපේ එක හරි කියලා අපි දැඩි මතයක ඉන්න හින්දා අපිට අනිත් අය ඔක්කොම ඒවා වැරදි වගේ පේනවා. මෑතකදී නම් මම කරන්න උත්සාහ කරන දේ තමයි මගේක හරි හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් අනිත් ඒවා හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් මේලෝනික හරි වැරදි දේවල් නෑ වගේ නිකන් මගේ එක කියන මම දන්නවා මේක මම විශ්වාස කරන දේ කියලා හැබැයි අනිත් ඒවා පොඩ්ඩක් ඕපන් ගතියක් තියාගන්න උත්සාහ කරන ගතියක් තියෙනවා එතකොට මම බලලා තියෙනවා මට අර වෙන්ද තිබිච්ච ගැටීම් ස්වභාවයන් ඒත් ඒ තරම් දරුණුට නෑ වගේ කියලා මම දැකලා තියෙනවා මම දැන් මම ඒක අදහසක් විදිහට ප්‍රකාශ කරේ මට ඇතිවෙච්ච ගැටලුව තමයි මේ මේ කුසල ස්වාමීන් වහන්සේ කිව්වේ ඔය හිත රිදීමෙම ඉන්න කියන්නේ ඇයි කියන එක මට ගැටල දැන් මට හිතෙන ඒතර නිකන් අපි බොරුවට නිකන් දැන් ඒ ගැටලුත් එක්ක ඉන්නකොට එකක් තේරෙනවා ඒක තමයි එතන තමයි කමඨහන තියෙන්නේ එතන නිකන් අපි මේ මේ අපේ මොකද කර්ම ටික ගෙවලා ඉවර කරන්න තියෙන තැන තියෙනවා කියලා වුණාට ඒ වගේම මට හිතෙනවා අනිත් පැත්තෙන් අපි නිකන් අනවශ්‍ය මේ වෙහෙසක් ගන්නවාද අනවශ්‍ය විදිහට මේක විඳවලා තව සංස්කාර ටිකක් රැස් කරනවාද කියන ගැටලුවත් මට ඒ වෙලාවේදී වෙනවා දැන් නාමන්ත කියපෙකෙත් මට හිතුණා එතනත් ඒ වගේ අදහසක් එයා ඉදිරිපත් කරා කියලා يعني ඇත්තට මේ ඒ පීඩාව දරාගෙන එතන ඉන්න එකේ එහෙම ඒ තරම් ලොකු වටිනකමක් තියෙනවද නැද්ද කියන ගැටලුවත් මට තියෙනවා මට ඒක තමයි ගැටලුවක් විතර ඉදිරිපත් කරන්න තිබුණු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඒකට කෙටි පිළිතුරක් දෙන්න පුළුවන් නම් බොහොම වටිනවා අපිට අනිත් ප්‍රශ්න වලට යන්න පුළුවන්
මෙහෙම දැන් මේකෙදි කීප විදියට මේ ඕපන් මගේ ළඟත් වැරදි තියෙනවා මං දරන මතේ හරියටම 100%ක්ම හරි නෑ කියන විදියට හිතන එකත් ඇත්තට ඒක ගොඩක් හොඳ විදියක් ඒ වගේම දැන් මං කුසල සයනස කීප විදියට අර දරා ගන්න එක දරා අපිට කවදක හරි මේ පවු ටික ගෙවන්න වෙනවනේ අපි කියව දැන් මේ ඔෆිස් එකෙන් අයින් වෙලා වෙන තැනකට ගියා කියමු ඒ ඔෆිස් එකේ මේ වගේ මැනේජර් කෙනෙක් නැති වුණාට වෙන ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන් මෙතන තියෙන ප්‍රශ්න සෙට් එක වෙනුවට වෙනත් ජාතිය ප්‍රශ්න සෙට් එකක් එතන අනිවාර්යයෙන්ම තියෙනවා දැන් ප්‍රශ්න නැති තැනක් තියෙනවා නම් කවදා බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහනේ මෙතන ප්‍රශ්න නැත්තම් මෙතන ප්‍රශ්න ටික අතහැරලා ගියාම එතන ගියාම මෙතන තියෙන වෙන මොනවා ප්‍රශ්න ගොඩ ඒකත් අතහැරලා දාලා වෙන තැනකට ගියාම එතන තියෙන තවත් ප්‍රශ්න ගොඩ ප්‍රශ්න වලින් පැනලා ගිහිල්ලා කෙලවරක් කරන්න බෑ ඒ වෙනුවට තියෙන්නේ මෙතන තියෙන මොකක් හරි ප්‍රශ්න තියෙනවා ඒ වයින්ුත් අපිට අපේ තියෙනෝනේ දරා ගැනීම යම්කිසි හැකිය අපි දන්නෝනේ මට මෙතෙන්ට එනකොට මල පනිනවා කියලා අන්න එතෙන්ට එනකන් අද එතෙන්ට එනකන් පොඩ්ඩක් ඉවසනවා ඊළඟ දවසේ තව චූට්ටක් ඉස්සරහට යන්න ට්‍රයි කරොත් ওই දරා ගැනීමේ හැකියාව ටික ටික වර්ධනය වෙනවා කොහොම කාලයක් යනකොට අපිට ඕන එකක් දරා ගන්න පුළුවන් තත්ත්වයට එන්න පුළුවන්. ඒ වෙනකොට සමහරට අර මනුස්සයත් හැදිලා තියෙන්න පුළුවන්. අපේ දරා ගැනීම හැකියාව ඊටත් වඩා ගොඩාක් ඉහළ මට්ටමට යන්න පුළුවන්. දැන් ඒක නිසා හොඳම තියෙන දැන් මේ දැන් බුදුහාමුදුරුවෝ තියෙනවා සමහර තැනකදී මේ බැහැර කිරීමෙන් යන්න පුළුවන් ආශ්‍රවත් තියෙනවා. සමහර තැන් තියෙනවා මේ බැහැර කරන්න වෙනවා. ඒ කියන්නේ අපිට දරා ගැනීම හැකියාව උපරිමයට පැන්නට පස්සේ අපිට ඒකෙන් කොහොම හරි එතනින් අර ෂේප් වෙලා මොකක්ද ලොකු සයන්ස් කියන්නේ වමට සිග්නල් දාලා දකුණට කපනවා කියලා. අන්න ඒ වගේ ෂේප් වෙලා යන්න අවස්ථාවල් එනවා. ඒ වුණාට පුළුවන් තරම් බලන්න ඕනේ අවස්ථාවට මුහුණ දීලා අපේ දරා ගැනීම හැකියාව කොතෙන්ද කියලා බලාගත්තනම් ඊළඟ දවසේ අපිට පුළුවන් තව පොඩ්ඩක් ඉස්සරහට යන්න. එතකොට ඊට පස්සේ ඉඳලා පුළුවන් තවත් පොඩ්ඩක් ඉස්සරහට යන්න. කොහොම හරි මේක ඉතින් කාලම තමයි ඉවර කරන්න වෙන්නේ. එතකොට තමන්ගේ මොකද්ද තමන්ගේ හිත ඇතුලේ මට තරහ යන්නේ මෙන්න මේ වගේ දෙයකින් මට මේ වගේ දෙයක් ගියාම තරහ යන්නේ ඇත්තටම දැන් මට මේ දෙයට තරහ නොගියට වෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ දෙයට වෙන කෙනෙකුට තරහ යන්න පුළුවන් ඒ මතින් මගේ දුර්වලකම් මට අඳුර ගන්න පුළුවන් ওই වගේ තැනක ඉන්න එකෙන් මට හිතෙන එක තමයි දැන් කුසල සයනසත් කියන්න හැදුවේ ඒකමයි මේ දැන් ওই විදිහට අර ඕපන් බලන එකත් මගේ අතෙත් වරද්දක් තියෙයි කියලා හිතලා බලන එකත් ඒත් තව විදියක්. ඔය අතරින් එවලට එන හොඳම එක තෝරගන්න එක තමයි හොඳම විදිය
තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිංගක වහන්සේට ඒ පැහැදිලි කිරීමට අපි ඊළඟට නිලංගක්කට අවස්ථාවක් ලබා දෙනවා. මයික් එක මියුට් කළා කඩ පුළුවන් ප්‍රශ්නේ.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට හිතුණා මේ වෙලාවේ මගේ අත්දැකීමක් අනිත් අයක බෙදා හදාගන්න එක හොඳයි කියලා. මම ඇත්තටම දැනට දැන් අවුරුදු 15ක් තිස්සේ මගේ ඉමීඩියට් සුපර්වයිසර් එක්ක එකම ඔෆිස් එක ෂෙයා කරනවා. ඒ ඇත්තටම ඒ චරිතය ටිකක් එකට ඉන්න අපහසු චරිතයක්. මුල කාලේ මම ඇත්තටම සෑහෙන්න අපහසුවෙන් තමයි මේ ඔෆිස් එක ඇතුලේ වුණත් ඒ පුද්ගලයා එක්ක කාලය ගත කළේ. නමුත් සතිමත් බව පුරුදු කරන්න වුණාට පස්සේ මට තේරෙන්න පටන් ගත්තා මගේ හිත ඇතුලෙන් එන ගැටීම මම දැක්කා. ඒ පුද්ගලයාගේ කියන දේවල් කරන දේවල් වලට මගේ අභ්‍යන්තරයෙන් එන ගැටුම මං දැක්කා. දැක්කට පස්සේ මට තේරුණා මේ ඒකෙන් මට ඇතිවන දුක, ඒ වගේ ගැටුමක් ඇතිවන එකෙන්. එතකොට මම කරන්න පටන් ගත්තේ ඒ පුද්ගලයා කරන කියන දේවල් බොහෝ දුරට පුළුවන් තරම් ඉග්නෝ කරන්න පටන් ගත්තා. ඉග්නෝ කරන්න පටන් ගත්ත කියන්නේ මට ඒ සිතුවිලි පහළ වෙනකොටම මම බොහෝ වෙලාවට ඒ සිතුවිලි අඳුරගෙන මම ඒ වෙලාවට මොකක් හරි ඒ වෙලාවේ මම කරන වැඩේට සතිමත් වුණා. බොහෝ විට මං හිතන දැන් තමයි මට තේරෙන්නේ මම මගේ ඉරියව්වට ඒ මොහොත සතිමත් වෙලා තියෙනවා කියලා. ඉතින් අනිත් එක ඒ මොකද ඒ පුද්ගලයාගේ මම දකින අඩුපාඩු තමයි එයා හරියට අනිත් අයවට කාගෙන හෝ විවේචනයක් තමයි එයාගේ අතින් කෙරෙන්නේ. ඉතින් ඒක තමයි මට දරා ගන්න බැරි වුණේ. නමුත් මේ වෙනකොට මට කියන්න පුළුවන්, ඒ කියන්නේ මම ඒ පුද්ගලයාව ඇත්තටම අඳුරගෙන තියෙනවා මේ අවුරුදු 15 ඇතුළත. අර මුලදී හිතපු තරම් නරක පුද්ගලයෙක් නෙමෙයි එයා. නමුත් එයාගේ යම් යම් දුර්වලකම් තියෙනවා. ඒ වගේම ඒ දුර්වලකම් වලට මං ප්‍රතිචාර දක්වපු විදිහේ අඩුපාඩු තිබුණ බව මං හොඳටම දැන් දන්නවා. අනිත් තවත් දෙයක් කියන්න ඕනේ, මේ මගේ සතිය පුහුණු කිරීම හරහා මම පැහැදිලිව දැක්කා ඒ පුද්ගලයාගේ ගතිගුණවල වෙනස් වීම. එයා දන්නවා මම මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් කරනවා කියලා. නමුත් එයා ඒක ප්‍රැක්ටිස් කරන කෙනෙක් නෙමෙයි. උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන්, දැන් සමහරලාට එයා හරියට මේ කියන්නේ නිවාඩු ගන්න ඕන වුණාම සමහරට බොරු කියලා නිවාඩු ගන්නවා. සමහරලාට මට කියනවා අනිත් අපිට ඉහලින්ම ඉන්න සුපයිසර්ට ඇහුවොත් කියන්න මට අසනීපයි. නමුත් මම කවදාවත් එයා එහෙම කිව්වට මම එහෙම බොරු කියන්න ගිහිල්ලා නැහැ. මම පුළුවන් තරම් ඒ අවස්ථාව මගහැරලා කොහොම හරි උපක්‍රමශීලීව බොරුවක් නොකිය ඉඳලා තියෙනවා. දැන් මම එයාගෙන් දකිනවා එයාට වුණත් ඇත්තටම නිවාඩුවක් එහෙම ගන්න අවශ්‍ය නම් එයා බොරු කරන්නේ නැහැ. එයා මේ ඇත්තටම එයාට අසනීප නම් පමණයි එයා නිවාඩු ගන්නේ. ඒ වගේම එයාගේ අර ගොඩාක් අනිත් දේවල් වලට අනවශ්‍ය විදිහට රියැක්ට් කරන ගතියත් සෑහෙන අඩුවීමක් මම මේ වෙද්දි දකින්නවා. ඉතින් මම ඇත්තටම මේ ඔය දැන් අනිත් ප්‍රශ්න අහද්දී අනිත් ගෙන තිබිච්ච ගැටලු අහද්දී මට හිතුණා මගේ මේ අවුරුදු 15ක් තිස්සේ අත්දැකීම ෂෙයා කරගන්න ඕන කියලා. බොහොම පිං මට මේ අවස්ථාව ලබා දුන්නට.
ඇත්තට මේ අර කලින් එක්කෙනාගේ කමඨහන් සුද්ධ කිරීමක් වගේ දෙයක් තමයි ඇත්තට උනේ නේද? ඔයද මේ දැන් අපි කොහොම හරි ඒ තියෙන එක දරාගත්තනම් ඊට පස්සෙන්ද වෙනකොට ඒ අර නිකාර යකා කියන්නේ අර නිතර දකින්නකොට හැමදාම යක්කු මීට කලින් දැකලා නැත්නම් අපි යකාට බයයි නේ. නිතර උදේ හවස යක්කු දකින්න ගත්තොත් යකාට තියෙන බය ටික නැති වෙලා යනවා. අන්න ඒ වගේ මේ අපිට තියෙන බාධාවත් එක්ක පොඩ්ඩ හරි අපි ෂේප් වෙලා හිටියොත් ටික ටික ඒ තියෙන එක ඇත්තටම අර ඒක බය ටික නැති වෙලා යනවා. දැන් අපි ගත්තොත් මේ හොඳටම කළු කියලා මිනිස්සුවත් සුදු කියලා මිනිස්සුවත් නෑ. ඒ මිනිසුන්ගෙත් තියෙන හොඳ ගතිගුණත් තියෙනවා, නරක ගතිගුණත් තියෙනවා. ඒ වගේම දැන් අපි දැන් මේ නෝන කියන විදිහට මේ ඒක දරාගෙන හිටියම ඒ මිනිස්සයාගෙත් හොඳ වෙනස් වීමක් වුණානේ. ඒ කියන්නේ නිහඬ බණක් කියලා තියෙනවා මේ එයාට කියන්නේ නැතුව තමන් නිහඬ බණක් කියලා තියෙනවා. මේ ඒකෙන් ඒ තුලින් ඒ මිනිස්සයා හැදිලා වෙනස් වීමක් පැහැදිලිව පෙනිලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අපේ වැඩේ හරියට කරනවා නම් අනිත් එක්කෙනා කොච්චර වැරදි වෙන්න පුළුවන්. ඒ වුණාට තමන්ට හිතනකෝ තමන් වැඩේ කරනවා නම් අවට ඉන්න පරිසරයේ මිනිස්සු දන්නේම නැතුව හැදෙනවා. ඒ වගේම දැන් තව එකක් කියන්න හිතන මට මේ දැන් මේකෙදී දැන් මෙයා කරන ප්‍රශ්න එයා කරන දෙයක් වැරදුනහම හිතට මේ කරදර එනවා කිව්වනේ. ඒක ඇත්තටම හිතලා බලන්න ඒ අවස්ථාවට වඩා අපි තමයි ওই ප්‍රශ්න ලොකු කරගන්නේ. සමහර අපි කියව මොකක් හරි ආ කියපු වැරදි විදියට බොරුවක් කියලා මේ බොරු චෝදනාවක් කරා කියලා. ඒ වෙලාවෙදී ඒක අපිට මෙහෙම දෙයක් වුණා එතනින් ඉවර කරන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නේ ඔච්චර දුර දිග යන්නේ නැහැ. දැන් අපි හැම දෙයක් වුණාම අපි ඊළඟ හිතනවා මේ මේ මීට කලින් දවසෙත් මෙහෙම දෙයක් කරා. ඊට ඉස්සෙල්ලා මීට දවස් කීපයකට කලිනුත් මෙන්න මේ වගේ දේකුත් කළා තියෙනවා අන්න එහෙම කියලා එයාගේ වැරදි ටික ඔක්කොම එකට ගැට ගහනවා. ගැට ගහලා අපි විසින් තව ලොකුවට ප්‍රශ්නයක් හදා ගන්නවා. ප්‍රශ්නේ හදාගෙන ආව ඊළාට දැන් ওই ගැන විනාඩි 5ක් හිතුවොත් විනාඩි 10කින් ආයසරයක් අපිට මතක් වෙනවා මෙයා මීට අවුරුදු 5කට කලිනුත් මේ වගේ දෙයක් කළා තියෙනවා. ඒකත් කරන්නේ නැත්නම් මෙන්න මේ හේතුව නිසා කියලා තවත් එකක් එකතු වෙනවා. දැන් ඒ ගැන තව ටික ඒකට තව පොර දැම්මොත් තවත් විනාඩි 10කින් ආයෙත් මතක් වෙනවා මෙන්න මෙයා මෙහෙම එහෙකුත් කළා තියෙනවා. මෙහෙම එකක් කරන්නේ නැත්නම් මේක නිසා වෙන්නේ නැති. අපට ඉස්සරහටත් මෙහෙම දේවල් කරන්න. අපි යන්නේ කෙනෙක් අල්ලගෙන ඒකට වැරදි ගැන අපි අපේ හිත තුළින් පොර දාන්න අපිට තව තව මතක් වෙලා එනවා මෙයා මෙහෙම ඒවත් කරා කියලා. මේ ඒක නිකන් අර ලොකු චේන් එකක් විදියට තව ඒකට පොර දදා තව දිගට ඇදලා යනවා. අපිට පුළුවන් නම් ඒ වෙලාවේ ඇඟට හිත දාලා හරි එතනින් නවතින්න, එතනින් ඒක කැඩිලා යනවා කියලා එකපාරට වෙන්නේ. ඒකට දක්වන මේ අනුග්‍රහය අඩු වෙනකොට ඒකත් තිබේම ටික ටික අඩු වෙලා යනවා. ඒක එක ක්‍රමයක්. දැන් මේ නෝන පුරුදු කරනවා කියන්නේ ඒකනේ. ඒ වෙනුවට බලන්න පුළුවන් නම් මගේ හිතේ දැන් ඕක කාලයක් පුරුදු කරපු නිසා මම කියන්නේ, ඒ වෙනුවට බලන්න පුළුවන් නම් මගේ හිතේ මෙන්න මේ වෙලාව තරහක් ආවා. ඒ තරහත් එක්ක බලන්න කොච්චර වෙලා මගේ තරහ තියෙනවද, කොච්චර වෙලා ගියාට පස්සේද මේක නැති වෙන්නේ, මං තරහක් ආවද කියලා අඳුරගන්න කොච්චර සිතුවිලි ගානක් ගියාට පස්සේද කියලා අඳුරගන්න පුළුවන් නම් ඒක තව ඊටත් වඩා තව අඩියක් ඉස්සරහට තියුවා වගේ දෙයක් වෙනවා. එතකොට මගේ හිත තරහ යන්නේ මොන වගේ දේවල්ටද කියලා අන්න ඒ වගේ මං ගැන තව ටිකක් අඳුර ගන්න පුළුවන් වෙනවා. දැන් මේ හොඳ අවුරුදු 15ක් විතර මේ වගේ තත්ත්වයක හිටපු එකෙන් ලැබිච්ච හොඳ අත්දැකීමකත් එක්ක තව ටිකක් මේක තමන් ගැන අධ්‍යයනය කරන්න මේකම තව උත්සාහ කරන්න පුළුවන් නම් ඒක තමන් ගැන තවත් හොඳ දෙයක් වෙන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොම්පින්
ගෞරී ස්වාමීන් වහන්සේ, අපි තවතක් ඉස්සලා තියෙනවා. ඒත් ඒ අතරේ අපිට මේ ලිඛිත වාර්තාවක් ලැබුණා. ඒ වාර්තාව ඉදිරිපත් කරන්න අවශ්‍යයිද?
හොඳයි.
නදීප්, මම නදීප්ට ආරාධනා කරනවා ලිඛිත වාර්තාව ඉදිරිපත් කරන ලෙස. ඊට පස්සේ බන්දුල මාමා ඔබට අවස්ථාව ලබා දෙන්න.
බොහොමත්ම පිං රාජිකා. අවසරයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස. පසුගිය සතියේ ගරු ස්වාමින් වහන්සේ විසින් දෙන ලද උපදෙස් අනුව උද්‍යෝගයෙන් හා යම් අවබෝධයකින් යුතුව සතිය පුරා උදේ කාලයේ පැයක් පමණ භාවනා කිරීමේ නිරත වුනෙමි. නාමන්ත මහතා විසින් දෙන ලද අදහස්ද ඉතා අගය කොට සලකමි. වික්සෙල්ලා හරහා වැඩසටහනට සම්බන්ධ වන අතර ලද අවස්ථාවේ සජීවීව සම්බන්ධ වීමට අපහසුතාවයක් විය. ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිමි. සක්මන් භාවනාව විනාඩි 30යි. නිවස තුල ටයිල් පොලොව මත දෙතුන් වරක් යුහුසුලුව එහා මෙහා සක්මන් කර පසුව ඔසවනවා තබනවා වශයෙන් සක්මන් කළෙමි. පාදවලට පොළොවේ ටයිල් වල සමහර තැන්වලදී සීතල බවත් සමහර තැන්වලදී උණුසුම් බවත් දැනුනි. ටයිල් වෙන්වන ධාරවල වෙනස දැනුනි. එක් පාදයක් විලුඹ මැද කොටස ඇඟිලි කොටස වශයෙන් ඔසවනවාත් සමගම අනිත් පාදයේ විලුඹ මැද කොටස ඇඟිලි කොටස වෙත ශරීරයේ බර යොමුන බව දැනුනි. අවසානයේ ඔසවන පාදයේ මහපට ඇඟිල්ලට යම් පීඩනයක් ඇති වී ශරීරයේ මුළු බර අනිත් පාදයට යොමු වී නැවත බිම තබන පාදයේ විලුඹ පොළොව මත ස්පර්ශ වනවාත් සමගම එම පාදයට ක්‍රමයෙන් ශරීරයේ බර යොමුන බව දැනුනි. සිත වරින් වර වෙනත් අරමුණු වලට ගොස් නැවත පාද පතුල වෙත අරමුණු විය. සක්මන් පතේ කෙළවරට පැමිණි පසු නවතින බවත් හැරෙන බවත් සිහිපත් කළ අතර තත්පර කිහිපයකට කණුවක් මෙන් කෙලින්ම සිටගෙන සිටින බවද සිහිපත් කළෙමි. සමහර අවස්ථාවල සම්බර්තාවේ නැති වී වැටෙන්නට යන ආකාරයක් වැයෙන්නට කියලා ස්වාමීන් වහන්සේ ලියලා තියෙන්නේ. වැටෙන්නට හෝ වැනෙන්නට කියන වෙන්න පුළුවන් මම හිතන විදිහට යන ආකාරයක් දැනුනි. පසුව නිදිමත ස්වභාවයක් පැමිණියද උපදෙස් සිහියටගෙන සක්මන දිගටම කරගෙන ගිය අතර ක්‍රමයෙන් නිදිමත පහවිය. පර්යංකය විනාඩි 30යි. පළමුව පුටුවේ වාඩි වී සිටින ආකාරය ගැන සිත යොමු කර පසුව තත්පර කිහිපයකට අවට ශබ්ද වෙත සිත යොමා පසුව පිම්බීම හැකිලිම වෙත අවධානය යොමු කළෙමි. එක වේලාවකින් ශරීරය තද ස්වභාවයකින් යුක්ත විය. පාද හෝ අතේ ඇඟිලි පිළිබඳ දැනීමක් නැති විය. කන් අගුල් වැටි ගල් වී ගිය ආකාරයක් දැනුනි. අතපය සොලවා බලන්නට සිතුනද එසේ සිටිවනම සිටියෙමි. වරින් වර පිම්බීම හැකිලිම දැනුනි. එක වේලාවකින් කුඩා දීප්තිමත් එළියක් වරින් වර ඇතිවෙමින් නැති විය. එක්වරම බෙල්ල ඉදිරියට කඩා වැටි ඇති බව දැනුණු අතර සීරුවෙන් බෙල්ල කෙලින් කළෙමි. වරින් වර නිින්දෙන් අවදි වූ ලෙස බෙල්ල කඩා වැටි ඇති බව දැනි සිරුරෙන් කෙලින් විය. සිතට කිසිම සිතුවිල්ලක් නැතිව මා නිින්දක සිටින බවත් වරින් වර ගැස්සෙමින් අවදි වී පිම්බීම හැකිලිම වෙත සිත යොමු වන බවත් දැනුනි. උපදෙස් ලබා දෙන ගරු ස්වාමින් වහන්සේලාටත් අනුග්‍රහය දක්වන පිරිසටත් සියලු කටයුතු සාර්ථක කර ගැනීමට පින් දෙමි. වාර්තාව අවසන් ස්වාමින් වහන්සේ.
හොඳයි, මේක මේ සක්මනේ නම් ගොඩක් විස්තර තියෙනවා. ඒකට මම හිතන්නේ විශේෂ උපදේශයක් දෙන්න උමනාවක් නැහැ කියලා. තව ඉතින් පුළුවන් තරම් තව වැඩිපුර වැඩි වෙලාවක් අරගෙන සක්මන් කරන්න කියන එක වගේ දෙයක් තමයි සක්මනට තියෙන. මොකද උපදේශ දෙන්න තරම් දෙයක් නැහැ ඒකේ. يعني ගොඩක් විස්තර හොඳයි. පර්යංකය ගත්තොත් පර්යංකය කියනවා අර ටික වෙලාවක් යනකොට මේ අර මුකුත් නොදැනීම තත්වයට යනවා. ගිහිල්ලා ආයිසරයක් මේ තමන්ට මේ නිින්ද ගිහිල්ලාද කියලා දන්නේ නැති තත්ත්වයක් එනවනේ. මෙයා දන්නේ නැහැ ඇත්තටම නිින්ද ගිහිල්ලාද මොකද්ද උනේ කියලා. ඒ වුණාට මේ වාර්තාවේ සමහර තැන්වල කියනවා නිින්ද එහෙම නොදැනීම තත්ත්වයට ගිහිල්ලා ආයිසරයක් පිම්බීම හැකිලීමටම එනවා කියලා. අනේක බලන්න, පිම්බීම හැකිලීමට එනවා කියලා කිව්වට ඕක ඇත්තටම හිතෙන් කියන බොරුවක්ද නැත්තම් මේ ඇත්තටම පිම්බීම හැකිලීමට එනවාද කියලා දැනෙන මොනවද විස්තර කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ඊළඟ රිපෝට් එකේදී බලන්න මොකද්ද පිම්බීම හැකිලීමට ආවේ කොහොමද කියලා, කොහොමද දන්නේ කියලා. ඒ කියන්නේ පිම්බෙනකොට හැකිලා දැන් මුලදී පිම්බීම හැකිලිය මුලදී අඳුරගෙන තියෙනවනේ මුලින්ම ඉඳගත්තුකම. ඒ වෙලාවේදී පිම්බීම හැකිලීම අඳුරගත්තේ කොහොමද? ම කියන්නේ දුම්වල තද වෙන බුරුල් වෙන ගති වලින් හරි වෙන මොකක් හරි විදියකින් පිම්බීම හැකිලිම අඳුර ගන්න නැතිනේ. අන්න ඒකමද හිත නිින්ද ගිහිල්ලා වගේ ওই නොදැනෙන තත්ත්වයට ගිහිල්ලා ආයසරයක් පිම්බීම හැකිලීමට ආවට පස්සෙත් දැනෙන්නේ අන්න ඒකමද? එහෙම නැත්නම් හිතින් කියන බොරුවක්ද මේක කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න විදියක් තියෙනවද කියලා බලන්න. අන්න ඒක බලලා ඒක ගැන විස්තරයක් කියන්න බලන්න ඊළඟ සැරේදී. කියන්නේ ඊළඟ සැරේ ඉඳ ගන්නකොට මෙන්න මෙහෙම නොදැනෙන තත්ත්වයට ගිහිල්ලා ආවට පස්සේ එන්නේ කොහොමද කියලා, ඇත්තටම ආවද නැද්ද කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහොමද කියන එක, ඒ බව දැනගන්න අරමුණේතුව ඉඳ ගන්න. එතකොට තේරේ මොකද්ද මේක ඇත්තටම බිම්බීම හැකිලීමට ආවද නැත්නම් මේක හිතින් කියන නිකම් බොරුවක්ද කියලා. ඒ වගේම තව තැනක් කියවුණා මේ අර නිකන් ටික වෙලාවක් ඉන්නකොට නිකන් අර කම්මැලිකම වගේ නිකන් මේක ඇති වෙලා ආයෙත් නැගිටින්න වගේ අර හිතින්ම දෙයක් කියනවා වගේ. දැන් ඒක තමයි අපේ හිතේ ස්වභාවය. මේක මේ අරමුණ මේක මේ හුස්ම කියන්නේ පිම්බීම හැකිලිම කියන්නේ මේ රසවත් එකක් නෙවෙයිනේ. මේක නිකන් මේ අර නිකම්ම කොහෙවත් නැති මේ ආසාව තරහා එන අරමුණක් නෙවෙයිනේ. එහෙම ඉන්නකොට මේකත් දෙක මේකට තියෙන අර කැමැත්ත ටික ටික අඩු වෙලා ගිහිල්ලා මේ අපේ හිත පුරුදු වෙලා තියෙන මේ ලෝකේ තියෙන දේවල් එක්ක අර එහෙම ගැටිලා එක්කමනේ ආසාවල් තරහවල් එක ගිහිල්ලන්නේ. එතකොට මේ සාමාන්‍ය අරමුණක ඉන්නකොට දන්නේම නැතුව අපිට එපා වෙලා මේක ඇති වෙලා නැගිටලා යන්න හිතෙනවා. අනේ ඒක තමයි අපේ ස්වභාවය. මෙන්න මේ දේවල් මගේ ස්වභාවය, මගේ හිතේ ස්වභාවය අඳුරගන්න මේ හොඳ අවස්ථාවක් මේ පර්යංකය කියන එක. ඇත්තටම අපි මේ පර්යංකයෙන් සක්මනේකින් හිත එක තැනකට අරගෙන මේ නිරස අරමුණක කාලයක් තිස්සේ පවත්ලා තේරුම් ගන්නේ මම කවුද කියලා තේරුම් ගන්න එකනේ මේකෙන් ප්‍රධාන අරමුණ තියෙන්නේ. මම කවුද කියලා තේරුම් ගත්තාම ඒ හරහා ලෝකය මොකද්ද කියලා තේරුම් ගන්න බුණ. ඒ හරහා තමයි අපිට ලෝකයෙන් එතර වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ. දැන් ඒකට මේ පොඩි පොඩි අඩිතාලම දාගන්න එක තමයි මේකෙන් වෙන්නේ. කලින් මේවලදි කිව්වා වගේ මේ මට තරහ යන්නේ කොහොමද, මේ වගේ මං වගේ තව කෙනෙකුටත් තරහ යන්නේ කොහොමද, ඒ වගේ මිනිස්සුත් එක ජීවත් වෙනකොට එහෙම එකට ඉන්නේ කොහොමද, ඒ වගේ මේ මම අඳුර ගැනීමත් තමයි මේකේ ප්‍රධාන අරමුණ තියෙන්නේ. ඒ හරහා මේකෙන් එතර වීමට මේ අඩිතාලම දාගන්න එක තමයි මේක කරන්නේ. ඉතින් මේක තව දුරටත් මෙහෙම දිගටම කරගෙන ගියාම මේ Tamanටම තේරෙනවා මෙන්න මේ මොහොතේම මට තේරෙනවා මං මොකද්ද කියලා කරන්නේ. ඒ හරහා තව ඉතින් තව මේක පුරුදු කරගෙන ගිහිල්ලා තව වැඩිපුර කළා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියන එක තමයි කියන්න
තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. මං හිතන්නේ දැන් අවස්ථාව දෙන්න පුළුවන් අත ඔසවාගෙන සිටින කෙනෙකුට. එහෙමද ස්වාමීන් වහන්ස? එහෙමයි. බන්දුළු මාමට අවස්ථාව ගැටළු ඉදිරිපත් කරන්න. අන්මිට්
අවසරයි ස්වාමීන් වහන්ස. මට මේ නාමන්තකේ කර පොඩි වචනයක් එකතු කරන්න කැමතියි. ඒ වගේම මට ඔබ වහන්සේගේ මේ පරතෝ සංකල්පය ගැනත් වචන දැන් අහගන්න කැමතියි. ස්වාමීන් වහන්ස, මම මෙහි ඔස්ට්‍රේලියාවේ අවුරුදු 25ක් වැඩ කරා. මගේ තිබුණා පොඩි ගැටලුවක් ස්වාමීන් වහන්ස. මම ආයතනයක වැඩ කරොත් හුඟක් වෙලාවට එක්ක ආයතනේ වහලා දානවා අවසන් වෙන්නේ ආයතනයේ වැහිමෙන්. එහෙම නැත්නම් මම මේ බොස් එක්ක හරි රණ්ඩුවක් කරගෙන එතනින් පිටත් වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ, මම මේ ඔහොම
ජීවිතයක හොඳයි නෑ ඇත්තට. මේ වහලා දාන එකද අපිට මේ සංසාරෙත් වහලා දාන්න පුළුවන්.
එච්චරයි ස්වාමීන් වහන්සේ.
වහලා දාන වැඩි හොඳයි.
මම බොහොම පරිස්සමෙන් ආයතනයකට ගිහින් ස්වාමීන් වහන්සේ යන්නේ මේ ඉතින් මේ මට මේ මේ මට හිතන කීප එකක් කියන එකත් හොඳයි කියලා. මේ ස්වාමීන් වහන්සේ ඉතින් මෙහෙම ගිහින් පස්සය පළකදී ඔහොම වෙලා මේ අන්තිම තැනේදී මට ඔය සිදුවීම ඔය විදියටම ආයි වුණා ස්වාමීන් වහන්සේ ඉන්න බොස් එක හැප්පුණා. හැප්පුණාම මං එදා තීරණය කරා ස්වාමීන් වහන්සේ මේ පාර මම පැනලා යන්නේ නැහැ. මම මේ පාර මේකට මම මූණ දෙනවා කියලා. මේ මම එතකොට පොඩ්ඩක් මේ දහමට නැඹුරු වෙලා තිබුණා. මම හිතුවා වෙන මේක මේ මගේ කර්ම ශක්තිය, මේක මං අන්තිම වතාවට මේකට මූණ දෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේ මම ස්වාමීන් වහන්සේ ඔය විදියටම මට කලින් අත්දැකීමු තිබුණ හින්දා මම කරපු වැඩේ ඒ පුද්ගලයාගේ බොස්ගේ හොඳ පැත්තක් ටිකක් දකින්න ගත්ත ඔබ වහන්සේ කලින් කිව්ව විදියට. ඒ තැන්වල එක එක තැන්වල ප්‍රශ්න වෙවිල ආකාරයට ආවත් ඒ පුද්ගලයාගෙත් හොඳ නරකක් තියෙනවා. ඒත් හොඳ පැත්ත බැලුවම මගේ හිත ටිකක් අර වෙනත මගේ මඩත් එක්ක තිබිච්ච හැප්පීම තිබිච්ච අර මේ ගැටුම් ස්වභාවය අඩු වුණා. ඒක මම ඒ බොස් එක්ක ටිකක් හොඳට කමියුනිකේෂන් එකක් බිල්ට් අප් කරගත්තා. එයත් එක්ක සමීප මම නිකන් يعني මගේ මුගක් කළාට මම සමහරක්කට මගේ අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න කියන තත්ත්වෙටම එයත් එක්ක මම ක්ලෝස් වුණා. ඉතින් එයත් බොසුත් තේරුම් ගත්ත එයා මට කතා කරපු විදිහ හොඳ මදි කියලා. හැබැයි සවනස ඊට පස්සේ වෙච්ච දේ ඊළඟ අවුරුදු 10 මගේ මට හරි ෆ්ලයින් මේ ස්ටේට් එකකට මම ආව. ඒ කියන්නේ මම රස්සාව පුදුම විදිහට මගේ දියුණු වුණා. මේ මං ගිය අනිත් තැන් හරිම හොඳට ඒ කිය ටීම් ඔක්කොම මාත් එක්ක හොඳට වැඩ කළා. ඉතින් මට තේරුණා මගේ අර කර්ම විපාක ටික ගෙවුණා කියලා. ඉතින් මේ මම හිතුවේ නාමන්තර ගොඩක් කියන්න කියලා. මේ අනිත් එක මගේ ප්‍රශ්නේ වාසිකෙන් සාකච්ඡා කරන්න ඉතින් ස්වාමීන් වහන්සේ දැන් අර දැන් මම ඒ කාලේ නොදෙනුවත්ව හරි මේ මං අර මගේ ද්වේෂ සහගත ඒ පුද්ගලයාත් එක්ක එනකොට මම කරන්න පුරුදු වෙලා තිබුණා ඒ මම හොඳට ඉන්නකොට අර මගේ හිතේ එයත් එක්ක ඇති වෙන ගැටුම් ස්වභාවය හදා ගන්නවා. ඒ කියන්නේ මට දැන් ඉන්නේ නැහැ ගැටුම. බැයි හොඳට ඉන්නකොට ඒක මම හිතට ගන්නවා. අර රිවර්ස් සයිකොලොජි එක දැම්මා. දැම්මම මට ටික ටික අර ගැටුමත් එක්ක මට නිකන් ඉන්න පුළුවන් වීමක් ඇති වුණා කියලා මට හිතුණා. ඒ එයාගේ මොකද ඒ අර ඇත්තටම ඒ දේශ සහගත සිතුවිලි ටික එනකොට මට ටික ටික ඒක අදාර ගන්න පුළුවන් වුණා. ඉතින් සවනස මට අර පරතෝ සංකල්පය ගැන අහන්න තියෙන්නේ මේ අපේ ගෞරවනීය මේ ධම්ම කුසල සවනසකින් විතර අපේ හිතේ එතකොට වේදනාවක් එහෙම නැත්නම් තරහක් නැත්නම් රාගයක් වගේ දෙයක් එනකොට අපි ස්වභාවයෙන්ම අකමැති එක රාගෙ නම් ඉතින් ඒකත් එක්ක ඇලෙනවා. ද්වේෂෙත් එක්ක අපේ තරහ තියෙනවානේ. ඒ තරහ එක පාටම දරා ගන්න එක ටිකක් يعني ඒක සමම් ඒක රාගය උපේක්ෂා තත්වයකට ගන්න එක එක පාටම කරන්න බැරි හින්දා ඒක ටික ටික කිරීම සුසුද ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක වගේ එකක් එනකොට يعني අපි ඉන්න කයට හිත දාලා හරි ඒක දිහා මුලින් ටිකක් බලන්න පුරුදු වෙනවා. ඊට පස්සේ ඊළඟට ආය අවස්ථාවක ආයෙනකොට තව ටිකක් බලන්න පුරුදු වෙනවා. ඒ විදිහට ඒක අර පරතෝ සංකල්ප මට්ටමට ගන්න පුළුවන්ද කියලා වහන්සේකින් උපදේශයක් දැනගන්න කැමතියි.
හොඳයි, මේ කුසල සාන්නාංශ නම් මෙතන නැහැ වැඩිය. දැන් මට කියන්න තියෙන දැන් කලින් අර නාමන්ත මහත්තයා මේක මේ ෆෝරම් එක ඇරපු නිසානේ අපි මේ මෙච්චර දේවල් ගොඩක් අදහස් එක එක්කෙනාට ඉදිරිපත් වුණේ. ඒ ෆෝරම් එක ඇරපු ඒ මහත්තයාත් ගොඩක් ලොකු සේවයක් කරා කියලා මෙතෙන්ද කියන්නේ. මොකද එක එක්කෙනාගේ කමටහන් වෙන වෙන විදිහටම සුද්ධ වුණා මේකෙදි. දැන් මේ මහත්තයා කියන විදිහටත් මේ 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 අය අවස්ථාවට මූණ දුන්නාට පස්සේ ටික ටික දන්නේම නැතුව මේ අර යකා දන්නේම නැතුව මුලින්ම හිතාගෙන ඉන්න මේ යකා හෙන කලුයි කියලා ඊළාට යකත් එක ටික දවසක් ඉන්නකොට තේරෙනවා මුගෙත් මේ එච්චරම නරක නැහැ කියලා. ඉතින් ඒ වගේම දැන් මේ මහත්තයාගේ අර වර්ස් කේස් එකට හිත දැම්මහම දැන් හොඳ යා හොඳට ඉන්න වෙලාවෙදිත් හිතනවා මෙයා තරහ ගියා නම් මේ මෙහෙම නේද කියලා හිතුවම අර ඒක ඇත්තටම තියෙන අර වර්ස් කේස් එක ගැන අපි හිත දැම්මහම ඊළඟට හම්බ වෙන්නේ ඇත්තටම ඊට වඩා ටිකක් හොඳ අවස්ථාවක්නේ. දැන් ඒකත් තව එක විදියක් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන එක විදියක්. ඒ වගේම කොහොම හරි මේ දැන් අන්තිමට ওই කරපු ජොබ් එකෙන් මම මේක කොහොම හරි දරාගෙන ඉන්නවා කියලා මේ අදිස්ථාන කරගත්තේ එකෙන්නේ මේ සම්පූර්ණ මේ ලොකු වෙනසක් උනේ, ටර්නින් පොයින්ට් එකක් උනේ. එහෙම නැතු ඒකිනුත් පැනලා ගියා නම් සමහරට තාමත් මේ රස්සාවල් මාරු කර කර යනවා වෙන්නේ නැති නේද? එන එතනත් හොඳ නැහැ, ඒකත් මාරු කළා තව තැනකට යන ඔහොමම කෙලවරක් නැති ගමනන්නේ. අපි සංසාරේ යන්නේත් ඕකමනේ. දැන් අපි සංසාරේ යනවා කියලා කියන්නේ මේ රස්සාවල් මාරු කරනවා වගේම තමයි. මේ ඇඟත් එක්ක දැන් වයසට ගිහිල්ලා මේකත් එක්ක මේ ඇහැ කරන හැදිව ඇඟ මනසත් එක්ක මේ වැඩ ටික කරගන්න බැරි වුණා මේකත් ඇරලා දාලා තව තැනකට යනවා. එතන ගිහිල්ලත් කරන්නේ ওই ටිකම තමයි. රස්සාවල් මාරු කිරිල්ලම තමයි මේ අපි සංසාරේ යනවා කියලා කරන්නේ. ඒකෙම තව මේ මොඩියුල් එකේ මොඩල් එකේම තව එකක් කර කර යන්නේ. ඉතින් මේ ඒක මාරු කරලා වෙන තැනකට ගියත් තවත් එකක් විතරයි. ඒක මාරු කරලා තව ගියත් ඒ මේ අන්න ඒකට මෙන්න මේ දැන් අපි මරණයට මේ මූණ දෙනවා කියන්නේ. අන්න ඒක මේ සංසාරයෙන් එතර වෙන්න මූණ දීමත් මේ රස්සාවෙල් දින ප්‍රශ්න වලට මූණ දීමත් ඊළඟට භාවනා කරද්දී හිත පිට ගියහම ඒකත් එක්ක ඉඳලා ඒකට මුහුණ දීමත් මේ ඔක්කොම එකම දේවල් ටිකක් තමයි. එකම විදියට අපේ මේ දරා ගැනීම ශක්තිය බිල්ඩ් අප් කළා. ඒක තුලින් මේ මරණයට මුහුණ දෙනවා. මරණයට මුහුණ දීලා hina වෙනකො hina වෙවි මැරෙන්න යන ගමනක් තියෙනවා. hina වෙවි මැරෙනහම ආයෙත් මරණයකට එන්නේ, ආයෙත් ඉපදීමට આવත් නේ මැරෙන්නේ. අන්නේ ආයෙත් මැරෙන්නේ නැති தത്വයට hina වෙයි මැරෙන්න යන්න මේ අපේ දරා ගැනීම ශක්තිය දිනු කර ගැනීමත් තමයි මේ හැම එකකින්ම කරන්නේ. ඉතින් මේ දැන් අර මේ මහත්තයා අහපු ප්‍රශ්නේදී අපිට කියන්න තියෙන්නේ මේක එකපාරටම අපිට කරන්නත් බෑ. මොකද බුදුහාමුදුරුවෝ සාරා සංකල්ප ලක්ෂයක් මේ පෙරම් පුරලා මේක ප්‍රැක්ටිස් කළානේ මේ தത്വයට ආවේ. අපිට මේ දැන් ඉන්න தത്വේ ඉඳලා සමහරට එකපාරට මේක කරන්න බැරි. අපිට ඔය වගේ ප්‍රශ්නයක් ආවම අර කලින් එකෙක් නා කිව්වා වගේ එක ඇඟට හිත දානවා. ඒ එහෙම දාලා ඒක ටික කාලයක් පුරුදු වුණාට පස්සේ මේ ප්‍රශ්නේ මොකද්ද කියලා අනුංගෙ දෙයක් විදියට පොඩ්ඩක් බලලා පුරුදු කරනවා. එතකොට යම් කිසි දරා ගැනීම හැකියාවක් යම් මට්ටමකින් බිල්ඩ් අප් වෙනවා. දැන් මේ මට්ටමට ආවට පස්සේ තවත් ඊට වඩා ඉස්සරහට යනවා. අන්න එහෙම ටික ටික පුරුදු කරගෙන යන්න ඕන. අනුංගෙ විදියට බැලුවහම වෙන්නේ මේ අර මගේ ඇඟට ගන්න එක ගොඩක් අඩු වෙනවනේ. දැන් අපි කියව දැන් උදාහරණයක් විදියට දැන් ඇමරිකාවේ මිනිස්සු මේ දවස්වල ආයිත් කොරෝනා ඊළඟ රැල්ල ඇවිල්ලා ගොඩක් මැරෙනවා. දැන් අපිට එච්චර ගාණක් නැහනේ. ඊට වඩා ලංකාවේ මැරෙන්න ගත්තොත් ඕස්ට්‍රේලියාවේ මැරෙන ප්‍රමාණය වැඩිනොත් අපිට ටිකක් දැනෙනවානේ. ඒ වගේම අපේ නෑ කෙනෙක් මැරුණොත් ඒ තවත් ටිකක් දැනෙනවා. අපේම ගෙදර කෙනෙක් මැරුණොත් ඊටත් වඩා වැඩිපුර දැනෙනවා. මට කොරෝනා හැදුනොත් ඊට වඩා ගොඩක් දැනෙනවා නේද? අන්න ඒ වගේ මගේ කියලා අල්ලගන්න තරමට අපිට දැනෙන ප්‍රමාණය වැඩි. පුළුවන් තරම් මගේ කියන්නේ සිතුවිල්ල වුණත් මගේ නෙවෙයි කියලා කවුරු හරි බැන්නත් මට මගේ මට නෙවෙයි කියන විදිහට මේක නිකන් සද්දයක් විතරයි කියලා මට්ටමින් අපිට අතාරින්න පුළුවන් නම් අනුංග දෙයක් විදිහට බලන්න පුළුවන් නම් ඒකත් එක ගැටීම හරි ඒකට කියන ආසාව හරි ටික ටික අඩු වෙනවා. ඒක ටික ටික ප්‍රැක්ටිස් කළාම තමයි ඒක පුරුදු යන්න තියෙන්නේ. අර පුළුවන් තරම් ඒ බලන්න ඇත්තටම මම මේ අල්ලගෙන ඉන්නේ මට වෙන්නේ හොදක්ද නරකද කියලා. මගේ කියලා අල්ලගත්තු තරම් මට හොදක් වෙනෝ නම් මගේ කියලා අල්ලගත්තට කමක් නැහැ. මගේ කියලා අල්ලගත්තු දේවල් වලින්ම නේද මට මේ ප්‍රශ්න පුළුවන් තරම් එන්නේ. දැන් කියන්නේ ඇමරිකාවේ ඉන්න මිනිස්සෙක්ගෙන් මට ප්‍රශ්නයක් වෙනවා ගොඩක් අඩුයිනේ. ඒ වුණාට මගේ අල්ලපු ගෙදර ඉන්න මිනිස්සයාගේ එහෙම නැත්නම් ගෙදරම ඉන්න කෙනෙක්ගෙන් මං වැඩියෙන්ම කැමති කෙනාගෙන් නේද මට ගොඩක්ම ප්‍රශ්න එන්නේ. එතන මගෙන්මනේ මට වැඩියෙන් ප්‍රශ්න එන්නේ මං කියලා අල්ලගත්තු දේවලින්මනේ. අන්න එහෙම තේරුම් ගත්තොත් මේ අල්ලගත්තු දේවලින් මගේම කියලා දේවලින් කියලා මට වැඩියෙන් ප්‍රශ්න එන්නේ මගේ මටම කියලා මං අල්ලගත්තු දේවලින්ම කියලා Tamanටම තේරෙනවා නම් ඒක ටික ටික අතාරින්න පුළුවන්. ඒක තමන්ගේම අවබෝධයක් වෙන්න ඕනේ. කවුරුත් කියව පල්ලියට මේ පරතෝ විදියට බලන්න බෑ. මං අල්ලගත්තු දේවලින් වැඩි මට ප්‍රයෝජනක්ද වැඩිපුර ප්‍රශ්නද වෙන්නේද කියලා අල්ලගත්තු තරමට අනුව වෙන දේ මොකද්ද කියලා බැලුවොත් ඒකෙම තේරුම් ගන්න පුළුවන් මේ අල්ලගන්න එකද හොඳ අතාරින එකද හොඳ කියලා. ඒ තුළින් යන්න පුළුවන් මේක තමන්ටම තීරණයක් ගන්න පුළුවන් මොකද්ද හොඳ වැඩේ කියලා. අදතන එක තමයි මේ කියන්න පුළුවන් උත්තරය කියලා.
එමයි සමෙන්ස බොහොමත්ම පිංගෝවන්සේගේ විස්තර කිවීම.
තරන් සර්ණයි.
තව අත් මොනක්වත් එසවිලා නැහැ ස්වාමීන් වහන්ස.
හොඳයි.
ඉදිරිපත් වෙලා එනාට තව අවස්ථාව දෙන්නද ස්වාමීන් වහන්ස කවුරු හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා.
අපි බලමු නේ තව පොඩි වෙලාවක්. කොහමද වෙනදා 9ට කීයට දිවර කරන්න ප්‍රෝග්‍රෑම් එක?
කහමාර වෙනකොට ඉවර කරනවා ස්වාමීන් වහන්සේ. ගොඩක් කාලවලට ගිය සතිය නම් දෙක වෙනකනුත් කියා මං හිතන්නේ ස්වාමීන් වහන්සේ. ගිය සතියේ වාර්තා කීපයක් වැඩිපුරක් තිබුණා අපේ ප්‍රශ්න ඉදිරිපත් කර එක්ක.
අවසරයි ස්වාමීන් වහන්සේ, අපිට ඇත්තටම ෂෙඩියුල් කරලා තියෙන වෙලාව 7 ඉඳන් 8:00 වෙනකන්. ඒ වුණාට ගොඩක් වෙලාවට අපි 9 විතර වෙනකන් යනවා. සමහර දවස්වල ප්‍රශ්න තියෙන දවස්වලට මේ
ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය කතා කරපු ඒ දැන් වනාවන්ත මහත්තයාගෙන් පටන් අරගෙන පන්දුළු මහනකම් කතා කරපු දේවල් සම්බන්ධව දැන් මම හිතන්නේ අපි හැමෝටම අත්දැකීම් තියෙනවා. ඉතින් මගෙත් ඔය කලින් මේ දැන් අලුත් ජොබ් එක පටන් අරන් මම මාස 3ක් විතර වගේ වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ කලින් ජොබ් එකෙත් ඔය හැමෝටම වෙන විදිහ වගේ ඉතින් ප්‍රශ්න තිබුණා. මට ඉතින් තිබිච්ච දෙයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් සමහර වෙලාවට බොස්කෙන් උඩහා සමහරවිට බොස්ට කන්ට්‍රෝල් එකක් නැහැ ස්වාමීන් වහන්සේ. උඩින් කිව්වොත් එහෙම මේ දේවල් කරන්න ඕනි, ඊළඟට මේ කට්ටිය අයින් කරන්න ඕනි, ඊළඟට රීස්ට්‍රක්චර් කියලා කරනවා ස්වාමීන් වහන්සේ. ඉතින් කරන්නේ ඉන්න දෙතුන් දිනක් අයිති අයින් කළා දාන එක තමයි. ඉතින් දැන් මාත් අවුරුදු 20ක් විතර ඔස්ට්‍රේලියාව වැඩ කරලා තිනවා ස්වාමීන් වහන්සේ. නමුත් දැන් ඒ වගේ දැන් මම ඕක දැකලම ඒ වගේ දෙයක් එනකොට මට තේරෙනවා දැන් මේ එන්නේ අර ස්වාමීන් වහන්සේ කියන ලොකු ස්වාමීන් වහන්සේ කියන දැන් ගුණා එන්නේ මේකටයි කියලා තේරෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් අර එක හොඳ දෙයක් මම දැකලා තියෙන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ අයින් කරනකොට පොඩි මේ කම්පන්සේෂන් එකක් දෙනවා ස්වාමීන් වහන්සේ. මම දැන් ඕක දැකලා මං කියන්නේ අයින් කරන වගේ දැක්කම අනේ මාවත් අයින් කරපන් කියලා. සතියට ගම්මුණා මට මාස 3ක් විතර ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ වැඩ කරන්න. මම ඒක දැකලා මං දකිනවා මෙහෙම ආයුණා මට මේ ගොඩක් අවස්ථා වෙනවා මං නොකරපු සමහර දේවල් කරන්න කියලා. අඩු ගානේ පොත් ටිකක් කියවන්න අලුත් දෙයක් ඉගෙන ගන්න වැඩිපුර මන භාවනාවක් හරි කරන්න කියලා. මං අන්නේ ඒ පැත්ත දකින්න අන්තිමට පුරුදු වුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ සමහර වෙලාවට දැක්ක දේවල් තමයි ස්වාමීන් වහන්සේ කොච්චර හොඳ කරත් අර දැන් සමහර පුස්ලා ඉන්නවා හොඳ දකින්න කැමති නෑ. පොඩි හරි වෙනසක් දැකලා ඒක හයිලයිට් කරලා පෙන්නනවා මේක හරි නෑ මේක හරි නෑ කියලා. ඉතින් ඒ වෙලාවට ඉතින් මම දැක්කේ ස්වාමීන් වහන්සේ මමත් පහුගිය ආත්මවල හරි මොනවා හරි මේ වගේම දේවල් කරලා ඇති මිනිස්සුන්ගේ හොඳ දකින්න අකමැති වෙලා වැරදිව පෙන්නලා ඉතින් අර දරා ගැනීම හැකියාව ඇත්තටම වැඩි වුණා ස්වාමීන්. ඒක ඇත්තටම වැඩි වුණේ ඔය දැන් පොඩ්ඩක් සතිය පුරුදු කරන්න ගත්තට පස්සේ තමයි. ඊට ඉස්සෙල්ලා අර එකක් දෙනකොට මම ඉතින් 10ක් දෙන්න වගේ ලෑස් වෙලා හිටියේ ස්වාමීන් වහන්සේ.
නමුත් පස්සේ ආයි මාත් වෙනස් වෙලා ඔක දැකලාර බොහොම මේ ජොලියෙන් වගේ ඕන දෙයක් දකින්න තත්ත්වයකට වගේ පත් වුණා ස්වාමීන් වහන්සේ.
ඒක තමයි දැන් ඕගොල්ලෝ ඇත්තටම අපි මේ අපිට ජීවිතේ හම්බ වෙන හැමතිසෙම අවස්ථාවක්. අපිට මේ අවස්ථාවෙන් අපි මොන විදියට ප්‍රයෝජන ගන්න කියන එක තමයි අපි ඒක අපේ මත ඩිපෙන්ඩ් වෙන්නේ. දැන් රස්සාවෙන් අයින් කරත් ඒකත් තව අවස්ථාවක් අපිට මේ තව වෙන දෙයක් කරගන්න. දැන් කවුරු හරි කෙනෙක් අපේ මම මොකක් හරි කරන දේ 99%ක්ම හරියට කළා අර ඉතුරු එක වැරද්ද හයිලයිට් කරලා පෙන්නනා කියම දැන් මේ මට ඒක අවස්ථාවක් ඊළඟ දවසේ ඒක නොකර ඉන්න අවස්ථාවක් නේ වෙන දවසක ඒ දේ කරනකොට ඒ වැරද්ද නොකර ඉන්න මට අවස්ථාවක් වෙන දවසක ඊළඟට කරනකොට ඒ වැරද්ද නොකර තව වෙන වැරදි වෙන්න පුළුවන් දැන් මේ මිනිස්සේ අයිසරයක් මේ ඒ චූටි වැරද්ද අල්ලගෙන දඟලනෝනං අනිත් ඔක්කොම හරි ටික අමතක කරලා ඒකත් මට අවස්ථාවක් මේකත් හදාගන්න ඒ මිනිස්සුන්ගේ වැඩේ ඒක තමන්ගේ වැඩේ තියෙන මගේ මට මේ මිනිස්සයා කරලා දෙන්න උදව්වක්නේ දැන් ওই ඒ මිනිස්සා මේ කලින් හිටපු එක්කෙනා මේ ওই චූටි චූටි වැරදි හරි පෙන්නපු නිසානේ ඊළඟ දවසේ එහෙමවත් නොකරන්න මේ හැදෙන්න පුළුවන් උනේ
එහෙම සවිනස ඇත්තට මං දැන් අර දැන් වුණත් මට චුට්ටි දෙයක් හරි වැරද්දක් හරි පේනවනම් මං ඒ ගැන හරි සැලකිලිමත් ස්වාමීන් වහන්ස දැන් අර ඒක කරපු හින්දා තමයි ඇත්තටම මං තව අවධානය වැඩි කරන්නේ වෙන්න යන දෙයක් එහෙම
ඊළඟට දැන් කවදක හරි තමන් ඒ තත්ත්වයට ඒ මනුස්සයාගේ තත්ත්වයට ආපු දවසක ඊළඟට එන මනුස්සයෙකුට මම මෙහෙම දෙයක් කිව්වොත් මට හිතරි දෙනවාද නැද්ද කියලා මට එදා වෙච්ච දේ මං වෙන කෙනෙකුට පවරනවාද කියලා එකත් මේ වෙන්නේ ඒ මනුස්සයාගෙන් ඕක ඉගෙන ගත්තේ එතකොට ඒ කෙනාට කියලා දෙන්න පුළුවන් හිතරි දෙන්න නැති වෙන්න කියලා දෙන්න පුළුවන් මෙන්න මේ චූටි වැරද්ද වුණත් මේකට සැලකිලිමත් වෙන්න ඒ වුණාට එයාගේ හිතරි දෙන්න නැති වෙන්න එක කරන්න පුළුවන්කම තියෙනවා මේ හැම මනුස්සයම කරන්නේ අපිට උදව්වක් කරන්නේ අපි ගෙදරකින් එළියට පාරට දැම්ම කියලා. දැන් බලන්න දැන් ලංකාවේ හොඳට දියුණු වෙච්ච මිනිස්සු ගෙම ගැලුවාම ගොඩක් අය මේ ගෙවල් වලින් එළියට දාපු මිනිස්සු. ඒ තමන්ගේ කකුල් දෙකෙන් තමන්ගේ මේ කොන්ද කෙලින් කරලා හිට ගන්න පුළුවන් වෙන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආපු මිනිස්සුන්ට තමයි. දැන් බුදුහාමුදුර කියන්නේ සම්බාධය ඕකාසාදිගමෝ අනුබුද්ධෝ කියලා. ප්‍රශ්නයක් එන්න ඕන මේ අපිට ඒකට උත්තර හොයන්න. නැත්තම් අපිත් නිකන් අර ගොබ්බේ වගේ ඉන්න ඔහේ මේ ප්‍රශ්න නැති තරමට අපි ඉන්නවා.
එහෙමයි.
ප්‍රශ්නයක් ආවම තමයි අපි මේකට උත්තරයක් හොයන්න යන්නේ. ඉතින් ප්‍රශ්න දාන මිනිස්සු අපිට එක පැත්තකින් මේ අපේ එක පැත්තකින් අපේ පෞටික ගෙවල් දාන ඉවර උදව් වෙනවා. තව පැත්තකින් අපේ දරා ගැනීම හැකියාව වැඩි කරන්නත් උදව් වෙනවා. ඉතින් ඒගොල්ලෝ එක පැත්තකින් ලොකු සේවයක් කරන්නේ. සේවයක් කරන ගමන් ඒගොල්ලෝ පව් කරගන්නවද නැද්ද කියන එක ඒගොල්ලන්ගේ මතය. දැන් බුදුහාමුදුරන්ට ගත්තත් බුදුහාමුදුර සාරාසංග කල්පලක්ෂය පිරුම් පුරද්දි පව් අඩුවෙන්ම කරලත් බුදු වුණාට පස්සෙත් පව් පල දුන්නනේ. ඉතින් ඒ පව් පල දෙන්න උදව් කරේ දැන් දේවදත්ත ගල් පෙරළුවේ බුදුහාමුදුරෝ මැරෙන්නමනේ ලොකු ගලක් පෙරළුවේ. නිකමට නෙවෙයිනේ. දැන් බුදුහාමුදුරන්ට එහෙම මැරෙන්න පවක් ගලක් පෙරළිලා මැරෙන්න තරම් පවක් නොතිබිච්ච නිසා ඒ වුණාට කකුල තුවාල වෙන්න තරම් පවක් ඉතුරු වෙලා තියුණා. අන්නේ පව එකපාරට මතුවෙලා ඇවිල්ලා කකුල තුවාලුණා. ඇත්තටම දේවදත්ත ගල පෙරලපු එකම හේතුව නෙවෙයි මේ බුදුහාමුදුරන්ගේ කකුල තුවාල වෙන්න එකම හේතුව මේ ගල පෙරලපු එකම නෙවෙයි. බුදුහාමුදුරන්ගේ කලින් පවක් ඉතුරු වෙලා තියුණා මෙහෙම තුවාලයක් වෙන්න. අර 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 පැත්තෙන් පිටපැත්තෙන් හේතුවක් ඉදිරිපත් වෙනකොට මේ ඇතුල් පැත්තෙනුත් හේතුව මතුවෙලා ඇවිල්ලා ඒ දෙක එකට මැච් වුණාට පස්සේ තමයි කකුල තුවාල වෙන්නේ. ඉතින් අපේ ඇතුලේ මීට කලින් සංසාරේ අපි කරපු පව්පින් ඕන තරම් තියෙනවා. ඒව ඇක්ටිවේට් කරලා දෙන එක තමයි මේ පිටේ ඉන්න මිනිස්සු අපිට උදව් කරලා දෙන්නේ. අන්න ඒක තේරුම් අරගෙන මේ මිනිස්සයා මට මේ මගේ පවක් පල දෙන්න තමයි මේ මිනිස්සයා මට උදව් කරන්නේ. පල දීලා ඉවර වෙන ඇරියනම් ආයෙත් එන්නේ නැහැ නේද? එතනින් ඉවරයි. එතකොට අපිට මේක දරා ගන්න ඒක පැත්තකින් දරා ගැනීම හැකියාව වැඩි වෙනවා. තව පැත්තකින් අපේ පව පල දීලා ඉවර වෙනවා. එතකොට වෙන්නේ ඇත්තටම මේ මිනිස්සු අපිට කරන්නේ හොඳක්. එකකින් ඉතින් සතුරු වෙන එක තමයි අර මොකද්ද පැමිණි දුක් පැන්දසයි කියන එක තමයි තියෙන්නේ අන්තිමටම.
ඒකට හොඳ අර සතිය තමයි සාහනස් ඉතින් ගොඩක් ඉතින් ප්‍රයෝජනවත් උනේ.
සතිය දැන් සතිය නැති කෙනාට මට තරහක් යනවද කියලා තේරෙන්නේ නැහැ නේද? එහෙනම් මගේ හිත මොන වේ බර වඳුරු මනසකට ඇවිල්ලා තිරිසන් මනසකට ඇවිල්ලාද කියන එක තේරුම් ගන්න බෑනේ සතිය නැති කෙනෙකුට. සතිය තමයි මේකට අපිට ලයිට් එකක් දාලා පෙන්නනවා, මෙන්න මේ දැන් මේ වෙලාවේ මේ හිතේ තත්ත්වය මෙච්චරයි, මෙන්න මේ වගේ කුණු ගොඩක් මගේ ළඟ තියෙනවා කියන එක පෙන්වන්නේ සතියෙන්. දැන් සතිය තියෙන කෙනාට, සතිය පුරුදු කරපු කෙනාට මේ ඊළඟට ඊළඟ තියෙන මට්ටම තමයි ලයිට් එක දාගෙන හිටියට වැඩක් නැහැ. ලයිට් එක දාගත්තට පස්සේ එන කුණු ගොඩවල් දකින දකින කුණු ටිකක් අයින් කරගෙන යන එක තියෙන්නේ. සතිය පුරුදු කරපු එකෙන්මනේ ප්‍රයෝජනයක් වෙන්නේ. පුරුදු කරපු සතියෙන් ප්‍රයෝජන ගන්න ඕන. දැන් කොට්ටේ උඩ කොච්චර පැය ගාණක් භාවනා කරත් වැඩක් නැහැ. ප්‍රැක්ටිකලි ওই වගේ ප්‍රශ්නයක් ආවම මුණ දෙන්න බැරි නම් අර කොට්ටේ උඩ ඉන්න පැය ගාණේ ප්‍රයෝජනයක් නැති වෙනව නේද? භාවනා කොට්ටේ උඩ ඉන්න කාලයෙන් ප්‍රැක්ටිකලි ප්‍රයෝජන ගන්න තමයි මේ පිට මිනිස්සු අපිට උදව් වෙන්නේ. ඒ උදව් වෙන මිනිස්සුන්ට ඉතින් වඳින්න නැති එක විතරයි කරන්න තියෙන්නේ. වඳින්න නැති මිනිස්සු අපිට දෙන උදව්ව බාර ගන්න තියෙන්නේ.
එහෙමයි සමහර. වෙන ගැටලු මොනක් ඉදිරිපත් වෙලා නැහැ ස්වාමීන් වහන්ස. මම හිතන්නේ අපි වැඩසටහන සමාප්ත කරන්න මම රාජිකාට බාර දෙනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
මං හිතන්නේ ස්වාමීන් වහන්සේ මන් දන්නේ මේ අවුරුද්දේ පටන් ගත්ත දවසේ ඉඳලා අපිට කියන්නේ අපිට ඔය රැකියාව සම්බන්ධ ගැටලු අපි සෑහෙන සාකච්ඡා කරා. මේ මට ඇත්තට මම මේ එක දවසක් වැඩ කරන රස්සාවක් කරලා මට දවස් හතරම හරියන ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ මගේ කමටහන ඇත්තටම හැමදාම සුද්ධ වෙනවා මේ වැඩසටහන නිසා. ඉතින් අපිට හොඳයි ඇත්තටම මේ වඳුල මාමා ලිලංගක් වගේ මේ එක්ස්පීරියන්ස් අයත් ඒක ෂයා ඒගොල්ලන්ගේ අත්දැකීම් ෂයා කරන එකෙන් අපිටත් සෑහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඔබ වහන්සේලාගෙත් මේ ඒ උපදෙසුත් අපිට ගොඩක් වටිනවා. ඉතින් ඇත්තටම මේ ඒ සාකච්ඡාවට හරි අපි හැමෝටම මේ අදාළ වෙන නිසා ඒක හරි වටිනවා කියලා මට හිතෙනවා.
ඔය රැකියාව සම්බන්ධ ප්‍රශ්න තියෙන රැකියාව කරන නිසානේ. රැකියාවක් නොකරනව නම් ඔය රැකියාව සම්බන්ධ ප්‍රශ්න නැහැ. දැමම රැකියාවේ මං 2014 අයින් වුණේ. අයින් වෙලා ඉතින් හිටියා. ඊට පස්සේ ඉතින් දැන් ඉතින් අනුන්ගෙන් කාලා වේලේ ඉන්නේ. දැන් අපිට ප්‍රශ්න තියෙන්නේ කවුරු හරි දානේ දුන්නේ නැතොත් ප්‍රශ්නයක්. ඉතින් ඒකට තියෙන පාත්‍රය අරගෙන ওই පාරට බහින එක තියෙන්නේ. අපිට ඊට වඩා ප්‍රශ්න නැහැනේ.
එහෙමයි.
පාත්‍රය අරගෙන පාරට බැස්සනම් ආයෙච්චරයි. හම්බුනොත් එහෙමයි, නැත්නම් වතුර ටිකක් බීලා හරි ජීවත් වෙනවා. ඒ රැකියාව කරන නිසා තමයි රැකියාවේ ප්‍රශ්න තියෙන්නේ. රැකියාවක් නැත්නම් රැකියාවේ ප්‍රශ්න නැහැ. අද අපි අල්ලගත්තු දේ තමයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් හැමෝටම පුළුවන් නම් මේ විදියට මේ තට්ටේ ගාලා සිවුරක් පරව ගන්න. ඔය රැකියාව ප්‍රශ්න කාටවත් දෙන්නේ
නැහැ. ඒක නම් ආදරේ ස්වාමීන් වහන්සේ නොකිය අපිට කියන්නේ පැවිදි වෙන්න දෝ.
එහෙම කියන්නේ නැහැ. තේ ප්‍රශ්න තමන්ගේ වැඩේ තියෙන්නේ. මේ රැකියාවක් කරනවාද, මේ ආනන්ද දෙන දෙයක් කාලා ලැබුණොත් එහෙමයි, නැලැබුණත් එහෙමයි කියලා ජීවත් වෙනවද කියන එක තමන්ගේ තීරණය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම කියනවා දැන් 2018 ජනවාරි වල තමයි මම ලොකු ස්වාමීන් වහන්සේගේ මුල්ම වැඩසටහන සම්බන්ධ වුණේ. ඊට පස්සේ 2018 දෙසැම්බර් වල බ්‍රිස්බේන් වල වැඩසටහන සම්බන්ධ වෙන්න මම නිවාඩු ඉල්ලලා, මම කලින් වැඩ කරපු තැන මට නිවාඩු දුන්නේ නැහැ. දවස් තුනක නිවාඩු, ඒගොල්ලෝ මගේ නිවාඩු දෙන්නේ නැතුව අනිත් ඔක්කොලාගේ නිවාඩු දුන්නාම මම කිව්වා මට නිවාඩු දෙන්නේ නැත්තම් මම මේ අයින් වෙලා මම මේ වැඩසටහනට යනවා කිව්වා. මේගොල්ලන් ඒ වුණත් ඒක කන්සිඩර් කරේ නැතුනම මම අයින් වෙලා ගියා ඇත්තටම. මම ඉරස්සාවෙන් අයින් වුණා. අවුරුදු 7ක් වැඩ කරපු තැනින් අයින් වුණා. ඊට පස්සේ දැන් පහුගිය අවුරුදු දෙකේ මම ඉතින් හොඳට හිටියත් මට කිසිම ඇත්තම රස්සා වැරුණාම මට එහෙම ලොකුවට ගැටුම් වෙන තැන් නැහැ. දැන් ගෙදර වුණත් එහෙම ලොකු ගැටු නැහැ. යාළුවානි කිසිම තැනක එහෙම ලොකුවට ගැටලු මට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ මම ඉඳලා මේ අවුරුද්දේ ජනවාරි වල අලුතෙන් වැඩ කරන තැනකට ගියාන් කිව්ව එක දවස වැඩ කරාට ඉතින් මට තේරෙනවා එතන තමයි මගේ කමටහන් තියෙන. කියන්නේ ඔක්කොම කෙලස් ටික ඇවිස්සෙනවා. ද්වේෂය කියන එක හොඳටම ඇවිස්සෙනවා එතනට ගියාම. ඉතින් ඔය දැන් අද ඔබ වහන්සේ උපදෙස් දුන්නා වගේම පහුගිය මේ අවුරුද්දේම මේ කුසල හාමුදුරු වෙයි සාග්‍රහ හාමුදුරු දෙන්නම උපදෙස් දුන්නා. ඉතින් මේ මං යනදාම කියන ප්‍රශ්න වලට මෙහෙම මෙහෙම කරන්න කියලා. ඉතින් සෑහෙන උත්සාහයක් දරනවා. ඉතින් සමහර වෙලාවකදී ඇත්තම ඔබ වහන්සේ දැන් කිව්වා වගේ සමහර වෙලාවකදී මට දැනෙනවා ඒ වෙන දේවල් මට නෙවෙයි වගේ මම එච්චර ගණන් ගන්න නැති ස්වභාවිකුත් මම දකිනවා. හැබැයි සමහර වෙලාවට too much එකට attach වෙන ප්‍රමාණිකුත් විදියකුත් මම දකිනවා. ඉතින් ඔබ වහන්සේ කිව්වා වගේ අර ඒක මම අල්ල ගන්න තරමට තමයි මට වේදනාව කියන එකක් තියෙනවා. ඉතින් ඇත්තටම දැන් කොච්චර කිව්වත් කියන්න ලේසනට සමහරවිට හරි අමාරුයි ඒ සිටුේෂන් එකේ ඉන්න එක. මොකද අපේ ෆිලොසොෆි අපි වැඩ කරන් තියෙන ගයිඩ්ලයින්ස් ඔක්කොමත් එක්කනේ. ඉතින් ඇත්තටම එහෙම බැලුවාම ලේසි මේ රස්සාවෙන් අන් වෙලා මේ වහන්සේ කිව්වා වගේ මේ පැවිදි වෙන්න තියෙනවා නම් ඉතින් හොඳයි. බලමු ඉතින් ස්වාමීන් වහන්සේ අපිටත් එහෙම පිනක් ලැබිච්ච දවසක අපි
මම කිව්වත් මටත් තරහ යන වෙලාවල් දැන් මම කියනවා මේ අනුන්ගේ දෙයක් විදිහට බලන්න කියලා. ඒ වුණාට ඉතින් මටත් තරහ යන වෙලාවල් එනවා, මටත් ආසාවල් එන වෙලාවල් තියෙනවා. ඉතින් ඕක ඒ එන එක අපිට නවත්තන්න බෑ. ඉතින් අපිට තියෙන ටික ටික මේ අද මගේ අතින් වැරදි 90 100ක් වුණා නම් හෙට 99ට බස්ස ගන්න පුළුවන්. අනිත් 98ට බස්ස ගන්න පුළුවන්. අන්න ඔහොමම ටික ටික මේක යන ගමනක් තියෙන්නේ. ඒක තේරුම් ගන්න මගේ අතේත් මගේ ළඟ තව කෙලස් තියෙනවා කියලා දැනගන්න එකම තමයි මේ කෙලස් වලින් ගැලවෙන්න තියෙන එකම දේ. ඉතින් ඔහොම ටික ටික යෑමක් තමයි කොහොමත් තියෙන්නේ ඉතින්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, එහෙමයි. ඒත් මට හිතෙනවා දැන් ඇත්තටම දැන් ඔබ වහන්සේ කවාගේ දැන් අපි රස්සාව කරදරයි කියලා උතරින් අංගලා පැවති වුණා කියලා හිතන්නකෝ. ඒත් මට හිතෙනවා ඔය කෙලස් ටික ඇවිල්ලා අපි ගෙවන්න තියෙන ඒවා නේ. ඔය අපි පැවතිලා ගියා තා එතනක් මොනවා හරි ගැටලු
අනිවාර්ය වෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් මෙතන රහතන් වහන්සේලා නෙවෙයි අපි පැවිදි වෙන්න යන තැන ඔක්කොම ඉන්නේ. ඒ හිටියත් අපේ කරෝපින් ගෙවන්න වෙනවා. දැන් අපි දැන් තියෙන චූල ශුන්‍යත සූත්‍රය බලන්න. ඒකේ තියෙන්නේ බුදුහාමුදුර මේ ගමෙන් අයින් වෙලා මේ ආරණ්‍යකට ආවට පස්සේ ගමේ ප්‍රශ්න ඔක්කොම නැහැ. ඒ වුණාට ආරණ්‍යේ තියෙන පොඩි පොඩි දේවල් ටික අල්ල ගන්න එන ලොකු මහා මෙරක් කරලා. දැන් ඒකත් ඇරලා ඊළඟට ඇඟට හිත දැම්මහම ඇඟේ තියෙන පොඩි පොඩි වේදනාවල් දැන් අපි භාවනා කරන්නේ ඉඳගත්ත කියමු. මේ කවදාවත් නොතිබිච්ච වේදනාවල් කැසිලි මේ නිකන් එක එක දේවල් එනෝනේ. ඊළාට මේ මුළු ලෝකෙම කරගන්න ඕනේ පොඩි පොඩි දේවල්. මේ අපි ලොකු දෙයක් අතහැරලා ඊළඟට චූටි එක අල්ලගත්තට පස්සේ ඒක මහා මෙරක් කරගන්නවා. ඒක අතහැරලා තවත් චූටියක් අල්ලගත්තාම ඒකත් ඊට වඩා ලොකුට අල්ලති. ඕක තමයි අපේ ස්වභාවය. දැන් තියෙන මොකක් හරි එක ඒක අල්ලගෙන ඒක හොඳට හපහප ඉන්න එක තමයි අපේ වැඩේ. ඉතින් අපම් පැවිදි වෙන්න ආවයි කියලා එකපාරට මිස දෙන්නේ නැහැ. ඒුණාට අර තියෙනවා අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ බවුන්ඩරි ඇතුළේ තමයි මට දැන් ප්‍රශ්න තියෙන්නේ කියලා. මේ ටිකක් අර අපිට ආරක්ෂාව වැඩිපුර ආරක්ෂාවක් ලැබෙනවා ඊට වඩා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අර ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ ලෝකයක කරදර ආරණ්‍යට ගියාම ආරණ්‍යට හිර වෙනවා, ඊට පස්සේ කයට
ගියාම කය. චූල ශුන්‍යත සූත්‍රය කියන්නේ ඕක තමයි.
උපදෙස් වලට මං මේ අද වැඩසටහන අවසන් කරන්න ලිලංගක්කට ආරාධනා කරන පුණ්‍යානුමෝදනා කරන අතරලා ස්වාමීන් වහන්සේලා වන්දනා කරලා වැඩසටහන අවසන් කරන්න.
තෙරුවන් සරණයි රාජිකා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ වෙලාවේ මේ වැඩසටහන මෙහෙයවූ සහ අපිට බොහෝම අර්ථවත් ධර්මදේශනාවකින් උපදෙස් දීපු, ඒ වගේම කමඨහන් පැන විසඳීමෙන් උපදෙස් දීපු සහ අපේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී අනිත් අය සමග කටයුතු කරනකොට ඒ අවස්ථාවේ අපි මුණ දෙන මොහොතක් මොහොතක් පාසා අපි කොහොමද ඒක කමටහනක් බවට පත් කරගන්නේ කියන එක පිළිබඳවත් අපිට අදහස් දක්වපු ඔබ වහන්සේලා දෙපළට බොහෝම පිං. ඒ වගේම නිස්සරණ වනයේ වැඩවිසූ සහ දැනට වැඩවසන නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට බොහොම ගෞරවයෙන් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරපු දැනට සංවිධානය සඳහා උදව් වෙමින් කටයුතු කරන සියලුම දෙනාට පින් බල අනුමෝදන් කරනවා. ඒ වගේම අපට පේන නොපෙනෙන පින් බලාපොරොත්තුව සිටින සියලුම ජීවීන්ටත් මෙවැනි වැඩසටහන් වලට ආධාර කරන සියලුම සම්‍යක් දෘෂ්ටික දේව සමූහයාටත් අප හැමෝගේම නමින් මිය පරලොව ගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට ගාථා සජ්ජායනා කරන්න අවසරයි. එත්තාවතා චම්හේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පදං.